ගරු ආචාර්ය හරණි අමරසූරිය මැතිණිය වරප්‍රසාද කඩවිමි ලිම ප්‍රශ්නය.
ඔව් ගරු නියෝජ කතානායකතුමනි, මම මේ වරප්‍රසාද කඩවිම පිළිබඳ මතු කරන්නේ මේ පහුගිය දින අත වශයෙන්ම අර ඩෙප්ට් ඔප්ටිමයිසේෂන් පනත පාර්ලිමේන්තුවේ විවාද කරපු අවස්ථාවේ සහ ඡන්දය ගත වෙලාවේ මමත් විජිත හේරත් සහෝදරයා අපි දෙන්නම හිටියා, අපි ඡන්දය ප්‍රකාශ කරා. නමුත් ඊට පසුවදා විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරා. නමුත් ඊට පසුව දින ගරු මරික්කාර් මන්ත්‍රීතුමා මාධ්‍ය සාකච්ඡාවක් තුළදී ඔහු මතු කරලා තිබ්බා ගරු විජිත හේරත් මන්ත්‍රීතුමාත් මමත් ඒ වෙලාවේ ඡන්දය නොදී පාර්ලිමේන්තුවෙන් පිටත් වුණා කියලා. ඒක ඔහු මාධ්‍ය සාකච්ඡාවක් තුළින් කළා. ඒ මාධ්‍ය සාකච්ඡාව විවිධ මාධ්‍ය වලින් අරගෙන ජාතික ජනබල වේගය එම ඡන්දයෙන් පැනලා ගියා කියන එක වාර්තා වුණා. ඒ වගේම ඒක ඔබ දන්නවා සෙනසුරාදා දිනයක හදිස්සියේ ගත තීන්දුවක් ඒ විවාදය ගන්නත් ඡන්දය තියන්නත් අපේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා රටින් පිට හිටියේ ඒ අවස්ථාවේ ඒකත් මතු කරලා තිබ්බා. ඒ නිසා විශාල අත වශයෙන්ම වැරදි තොරතුරු ඒ මාධ්‍ය සාකච්ඡාව තුළින් ප්‍රකාශනය වුණේ සහ අපි යම් කිසි විදිහක ජනාධිපතියක ඩීල් එකක් නිසා ඡන්දය නොදී හිටියා කියන එක තමයි එතන ප්‍රකාශ වුණේ. ඉතින් ඒ අසත්‍ය තොරතුරු මම හිතන්නේ මෙතන වාර්තා තියෙනවා. අපි දෙන්නම මෙතන හිටියා. ඒකට විරුද්ධව අපි ඡන්දය පාවිච්චි කරපු එකත් පාර්ලිමේන්තුව තුළ ඒ වාර්තා ඇති. ඒ නිසා ඒ අසත්‍ය තොරතුරු නිවැරදි කර යුතුයි සහ ඒ අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම තුළින් අත වශයෙන්ම ජාතික ජනබල වේගය ගැන ගිය වැරදි මතය නිවැරදි විය යුතුයි. ඒක තුළින් අපේ මගේ වරප්‍රසාද උල්ලංඝනය වුණ බව මම ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි.
ඒ පිළිබඳව කටයුතු සොයාබලා වාර්තා කරන්න. ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ 50 කැටුම්පත් හා යෝජනා.
ගරු නියෝජ කතානායකතුමනි, 50 කැටුම්පත් පිළිගැනීම පිළිබඳ දැනුම් දීම අධිකරණ බන්ධනාගාර කටයුතු හා අනුක්‍රම ව්‍යවස්ථා ප්‍රසංස්කරණ අමාත්‍යාංශයේ
අධිකරණයකට විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීම, අධිකරණයකට විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමට අදාළ නීතිය ඒකාකාර ලෙස අදාළ වීම සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහාද, අධිකරණයකට විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් දඩුවම් ලබා දීමේ කාර්යපටිපාටිය පිළිබඳව විධිවිධාන සැලැස්වීම සඳහාද, ඒහා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ 50 කැටුම්පතකි.
දෙවන වර කියවීම කවදාද?
එතදී.
යෝජනා පිළිබඳ දැනුම් දීම අංක 2.
නියෝජ්‍ය කතානායකතුමනි 2 ඉදිරිපත් කරනවා.
සභාවේ එකඟද?
ආයි.
යෝජනා අංක 3
ඉදිරිපත් කරනවා.
සභාවේ එකඟද?
ආයි.
යෝජනා අංක අනුර කුමාර දිසානායකතුමනි.
ගරු නියෝජ කතානායකතුමනි, සභානායකතුමා විසින් ඉදිරිපත් කරා මේ තුන්වෙනි යෝජනාව තිබෙන්නේ මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. ඉදිරිපත්
යෝජනාංක 4 සභානායක
ඉදිරිපත් කරනවා.
සභාව එකඟද? කරු ලක්ෂ්මන් ගිරි ඇලමැතුමා.
යෝජ්‍ය කතානායකතුමනි,
වැඩි කරන්න කියන්නේ 10 දිනා දක්වා. මේ බංකොලොත් භාවයේ පිළිබඳව මේ අන්තිමට කියවන්නක බලන්න. රාජීව් විසින් ප්‍රකාශපත් කළ මුල්්‍ය බංකොලොත් භාවයේ හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුව වාර්තා කිරීමෙන් ඒකේ 10 දක්වා වැඩි කරන්නයි කියන ඉල්ලීම කරන්නේ.
ඔබතුමාල්ලව යෝජනා කළා
4. ඔව්. අතර ඉදිරිපත් කරනවා
සභාව එකඟද?
හායි. ඉරාන් මන්ත්‍රීතුමා.
යෝජනාංක 5 ගරු ඉරාන් වික්‍රමරත්න මහත්මයා.
කතානායකතුමනි, මේ
නෑ 4 නෑ බංකොලොත් භාවය පිළිබඳ කාර්ක ස්වභාවයේ මේ සමාජ සංඛ්‍යාව වැඩි කිරීම. 5 පිටුවේ 4. අර දැන් පත් කළා තියෙන එකේ සංඛ්‍යාව වැඩි කරන්න.
ඉල්ලපු
කතා නැකත මෙනේ. මම අද විශේෂ වෙළඳ භාණ්ඩ සංශෝධන පනත් කෙටුම් පතක් ඉදිරිපත් කරනවා. දැන් ඒකට ඒක ඉදිරිපත් කරන්නේ කථානායක තුමෙනි මුදල් ඇමතිතුමාට බලතල තියෙනවා මේ විශේෂ වෙළඳ භාණ්ඩේ යට කැමති කැමති විදියට අඩු වැඩි කරන්න. එතකොට අපි දන්නවා ව්‍යවස්ථාව 148 වගන්තියේ පාර්ලිමේන්තුවට තමයි ඒ බලතලයේ තිබිය යුත්තේ. ඒ නිසා තමයි අර සීනිබදු වංචාවක් ඇති වුණා කියලා විගණනාධිපතිම කිව්වා රුපියල් බිලියන 16ක් විතර අහිමි වුණා කියලා රටට. දෙසැම්බර් මාසෙ වෙනකොට ඒ අවුරුද්දේ රුපියල් බිලියන 59ක් අහිමි වුණා කියලා. ඉතින් කථානායකතුමනි මේකේ වැදගත්කම ඇවිල්ලා හරියටම සෞඛ්‍ය ඇමතිතුමාට අපි බෙහෙත් හේත් ගේන්න අවසර දෙනවා වගේ වැඩක් NMRA එකක් ජාතික ඖෂධ නියාමන අධිකාරියක් තිබිද්දී. ඒකේ අඩුපාඩු ගැන නෙමෙයි මම කතා කරන්නේ, මම කතා කරන්නේ බලතල ගැන. ඒ වගේම මුදල් ඇමතිතුමාට මේක තනියෙන් ගන්න තීරණයක් නැති කරන්න ඕනේ. මම ස්තුතිවන්ත වෙනවා, මම වත්කම් බැරකම් පිළිබඳව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක ඉදිරිපත් කළා, ඒක ප්‍රසිද්ධ කරන්න කියලා, ඒක දූෂණ විරෝධී පනතට එකතු කරලා තියෙනවා. කරුණාකරලා මේ සතියේ ඒකට ඡන්දේ දෙන්න කියලා තිල්ලීමක් කරනවා. ඒ වගේම අගේ එකතු කිරීමේ බද්දත් මේ වගේ SCL එක වගේමයි. ඒකත් මුදල් ඇමතිතුමාට විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවක අනුමත කරන්න ඕනේ. මේකෙන් වෙන්නේ මුදල් ඇමතිතුමාට මේක බද්ද වෙනස් කරලා අවුරුද්දකට පස්සේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා අවුරුද්දකට පස්සේ පාර්ලිමේන්තුව අනුමත කළේ නැත්නම් ඒ අවුරුද්දම වළංගුයි කියලා තමයි පණිතේ තියෙන්නේ. ඒ නිසා ඒක නැති කරන්න ඕනේ. ඉතින් මම සභානායකතුමාගෙන් ඉල්ලනවා, කරුණාකරලා සභානායකතුමනි මේක පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් නෙවෙයි, ඔබතුමාගේ යෝජනාව හැටියට ගෙනවත් මට කමක් නැහැ. කරුණාකරලා ගෙනල්ලා මේ වෙනස කරන්න, දූෂණය අවම කරන්න නැත්නම් ක්‍රමවිධි නැහැ. ඒ නිසා තමයි මේක ඉදිරිපත් කරන්නේ. ස්තුතියි.
යෝජනාව ස්ථිර කරන්න. අද දින නියාපත්‍රයේ විෂයාංක 1 සහ 2.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද දින නියමිත කටයුතු අංක 1 සහ 2 ඉදිරිපත් කරන්න.
ගරු සංජිත් සියඹලා පිටියමතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ප්‍රථමයෙන්ම 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ නිකුත් කළ 2023/24 දින ඇති 2023/25 එළිරක් 7 දරන ගැසට් නිවේදනය, විශේෂයෙන්ම 2023 අයවැය යෝජනාවල 34.6 යෝජනාව ප්‍රකාරව 2023 වසරේ සිට ක්‍රියාත්මක වන පරිද්දෙන් පිළිවෙලෙන් වාර්ෂික වාරික 3ක් හා වාර්ෂික වාරික 5ක් ලෙස අධීර වශයෙන් ඉවත් කළ යුතු සෙස්බද්දා වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද එවස් එසේ ඉවත් කිරීමෙන් රාජ්‍ය ආදායම කෙරෙහි ඇතිවන බලපෑම අවම කිරීමේ අරමුණෙන් රේගු ආනයන තීරුබද්දට අදාළව කාණ්ඩ 3ක් යටතේ පවතින තීරුබද්ද ව්‍යුහයේ එනම් 100.10, 100.15 වශයෙන් ක්‍රියාත්මක වූ තීරුබද්ද ව්‍යුහය 100.15, 100.20 වශයෙන් සංශෝධනය කිරීමට අවශ්‍ය විය. ඇත්තෙන්ම මේ ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අයවැය යෝජනා ප්‍රකාර විශේෂයෙන්ම විදේශ වෙළඳාම වඩාත් සරල කිරීම සඳහා මෙතෙක් තිබුණු වරායහ ගුවන්තොටුපළ සංවර්ධන බද්ද හා සෙස් බද්ද ක්‍රමානුකූලව ඉවත් කිරීමේ යෝජනාවක් අයවැය තුල තිබුණා, අපි ක්‍රියාත්මක කරනවා. නමුත් මේ විදේශ වෙළඳාම පුළුල් වෙලා අපි බලාපොරොත්තු වෙන ආදායමේ පුළුල් වීම ඒ වපසරිය තුළින් ලැබෙන තෙක් අපේ ආදායම ආවරණය කර ගැනීමට අපි ශ්‍රේෂ්ඨවද්ද මේ ඉවත් කළත් වරාය ගුවන්තොටුපළ බද්ද ඉවත් කරත් තීරුබද්ද තුළින් ඒ අහිමි වෙන ආදායම ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අන්න ඒ සඳහා වූ ගැසට් නිවේදනය තමයි අද මේ පාර්ලිමේන්තුවල අපි ඉදිරිපත් කරලා සම්මත කරගන්නේ. ඒ අනුව තීරුබද්දෙන් නිදහස් තිබූ භාණ්ඩ 4525 3722ක් වෙනවා. 10% තිබුණු එක 15% වෙනවා, 493526ක් වෙනවා. 15% තිබලා අලුතෙන් 20% වෙනවා, 2648ක් තිබුණ එක 2643ක්. මෙන්න මේ ආකාරයෙන් අපේ තිබුණු HS කෝඩ් 8155 යම්කිසි වෙනසකට බාධ්‍ය වෙනවා. විශේෂයෙන්ම එකෙන් වෙන්නේ අපි අඩු කළ රාජ්‍ය ආදායම මේ තීරුබද්ද තුළින් නැවත එකතු කර ගැනීමට, රාජ්‍ය ආදායම අඩුවීම ගලපා ගැනීමට තමයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි ඒ තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ අද දිනේ ඉදිරිපත් කරපු කාරණාව තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අංක 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පන්ති යටතේ රෙගුලාසි 2335 ලේරක් 26 ජූනි මාසේ 9 වෙනිදා ගැසට් එක. අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා දන්නවා අපි අපේ තිබුණු විනිමය ප්‍රශ්නයට මුහුණ දීම සඳහා අපි ආනයන භාණ්ඩ රාශියක් වරින් වර නැවැත්තුවා නිදහස් කර අවශ්‍යතාවය පරිදි. 2020 අප්‍රේල් 16 වෙනිදා අපි 749ක් නැවැත්තුවා. 2020 මැයි 22 464ක් නවත්තලා ඒ වර්ෂයේම අපි 137ක් නැවත නිදහස් කළා රටේ අවශ්‍යතාවය, නිෂ්පාදනයේ අවශ්‍යතාවය, කෘෂිකර්මයේ අවශ්‍යතාවය මේ සියල්ලම සලකා බලලා. 2020 ජූනි 30 වෙනිදා නැවතත් 20ක් නවත්තලා ඒ වර්ෂයේම 18ක් නිදහස් කරා. 2020 ජූලි 16 254ක් නැවත නැවැත්තුවා. නැවත නිදහස් කරා. 2020 සැප්තැම්බර් 15 16ක් නිදහස් කරා. 2020 ඔක්තෝබර් 19 70ක් නිදහස් කරා. 2020 දෙසැම්බර් 24 89ක් නිදහස් කරා. මේ විවිධාකාර රටේ අවශ්‍යතාවයන් සලකා බලලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 2022 ජනවාරි 11 2ක් නිදහස් කරා බාණ්ඩ. 2021 අගෝස්තු 23 2ක් නිදහස් කරා. නැවතත් 2022 අගෝස්තු 23 1464ක් බාණ්ඩ ආනයනයේ නැවැත්තුවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉන් පසුව 2022 දෙසැම්බර් 9 දෙසැම්බර් 19 9ක් නිදහස් කරා. 2023ට ආවට පස්සේ ජනවාරි 1 පෙබරවාරි 22 2ක් මේ නිදහස් කිරීම් ආනයන සඳහා අපි ලබා දුන්නා. ඉන් පසුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවසාන වශයෙන් මේ 2023 ජූනි 9 බාණ්ඩ 286ක් ආනයනයේ නිදහස් කරා. දැන් අපි අද මේ 286 නිදහස් කිරීම තමයි අද ගැසට් එකෙන් මේ අනුමැතිය ගන්න. තවත් 930ක් අපි නවත්තලා තියෙනවා ආනයනයේ කිරීම. මේවා පිළිබඳවත් අපි තවදුරටත් සලකා බලාගෙන යනවා. මේ අවස්ථාවේ ආනයන බාණ්ඩ 300ක් විතර අපි නැවත ශ්‍රී ලංකා මහා බැංකුව වෙනත් අදාළ අමාත්‍යංශ පාරිභෝගිකල්ලීම් සමග සලකා බලාගෙන යනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ තුලින් අපි බැලුවොත් 2019 වර්ෂයත් එක්ක 2022 වර්ෂය අපි අද හුඟක් අහන කොහොමද මේ ආර්ථිකය මේ තැනට ගෙනාවේ? ඔව් අපි ආනයනවල මේ කියන ආනයන තහනම් වලින් 182% පාලනයක් අපි කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි 2019 වර්ෂයත් එක්ක බැලුවොත් 2019 $1,950,000 මේ බාණ්ඩ අපි ගෙනත් තියෙන මේ තහනම් කර ආනයනයන් එයින් 1950 $1,698,000 අපි අඩු කරලා තියෙනවා. රටේ ඉතුරු මුදල රුපියල් මිලියන වලින් බැලුවොත් 526,380ක් රුපියල් කෝටි 52,638ක ආනයන තාවකාලික නැවතීමක් අපි කරලා තියෙනවා. මෙන්න මේ තුලින් තමයි $1,000,000 බැලුවොත් 1,698ක් මෙවැනි පාලනයක් තුළ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි යම්කිසි ආකාරයකට රුපියල් යම් ආකාරයෙන් ශක්තිමත් කරලා රටේ අත්‍යවශ්‍ය ආනයනයන් සුලභ කරලා මේ මහා ආරවුලට යම් ආකාරයක විසඳුමක් හොයන්න අපි කටයුතු කරේ එවැනි වැඩපිළිවෙලක් තුළ. අන්නේ අවසාන වශයෙන් නිදහස් කරපු බාණ්ඩ ලැයිස්තුව 286 පිළිබඳ අපේ ගරු සභාවේ ඉදිරිපත් කළ අනුමැතිය ගැනීම තමයි අද දවසේ සිද්ධ වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන් මම පොඩා වෙලාවක් ගන්න බලාපොරොත්තු වෙනවා මේ දිනවල කතා බහට ලක් වෙනවා. මම
ගරුතුමා කාලය සංශෝධනය කළ මිනිත්තු 11ක් අඩු වෙලා තියෙන මුතුමන්ට මිනිත්තු 3ක් වගේ කාලයක්
තියෙනවා. මම ඉවර කරන්න මේ විශේෂයෙන් පසුගියදා මම ජනාධිපතිතුමාට මුදල් අමාත්‍යවරයා හැටියට තුමාට ඉදිරිපත් කරා බදු පරිපාලන ශක්තිමත් කිරීම තුළින් රාජ්‍ය ආදායම ඉහළ නැංවීම පිළිබඳ යෝජනාවලියක්. මේක විශාල සාකච්ඡාවට රාශියක් ගිහිල්ලා ඉදිරිපත් කරපු යෝජනාවලියක්. ඔබතුමා දන්නවා අපි ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම ජලදේශීය නිෂ්පාදන සාපේක්ෂව ගන්න රට බවට පත් වුණා. ජලදේශීය නිෂ්පාදන සාපේක්ෂව 8.3. අපි දැන් යම් තැනකට ඇවිල්ලා තියෙනවා. ඒත් අපිට තවත් ඉදිරියට මේක ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අලුත් යෝජනාවලියෙන් කිසිසේත්ම අලුත් බද්දක් පැනවෙන්නේ නැහැ. මම දැක්ක සමහර මාධ්‍යවල ගිහින් තිබෙන අලුත් බද්දක් හඳුන්වා දෙන්නේ නැහැ. කිසිම අලුත් බද්දක් අපි එකෙන් පනවන්නේ නැහැ. රජයට නොලැබෙන දැනට ජාවාරකරුවන් විසින් ලැහගන්නා මුදල් තමයි අපි මේ යෝජනාවලියේ 75%ක්ම තියෙන්නේ. අද රජයට නොලැබී නිෂ්පාදකයටත් නොලැබී රටේ ජනතාවටත් නොලැබෙන වැරදි විදිහට ජාවාරම්කරුවන් සතු වෙන රාජ්‍ය ආදායම තමයි මෙතනින් 75%ක් මේ යෝජනාවලියේ තියෙන්නේ. ඊට අමතරව විධිමත් කිරීම තුළින් තවත් 20%ක් අපි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම දැනුවත් කිරීම තුළින් 5%. දැන් බොහෝ විට මම අපේ රේගු නිලධාරීන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. කාලයක් කිව්වා මේ රේගු ත්‍යාගි බද්ද, මේ ත්‍යාගි බද්දෙන් 70%ක් නිලධාරීන්ට යනවා, 30%යි රජයට කියලා. අපිට පුළුවන් වුණා මේ නිලධාරීන් එක්ක කතා කරලා රජයට ලැබෙන කොටස 50%ක් කරලා ඔවුන්ට 45%යි ත්‍යාගි අරමුදලට, 5%ක් ආපදාර මුදලට, ඒ වගේම දැන් ඔවුන්ට ලැබෙන 45%නොත් ඔවුන් එක වෙලත් අපි බදු හැටියට තවත් 30%ක් ගන්නවා. ඒ කියන්නේ රජයට මෙතෙක් ලැබුණේ 30%ක් මේ ත්‍යාගි අරමුදලෙන් අද මේ අලුත් එකඟතාවය අනුව මේ යෝජනාවලියේ තියෙන 70%ක් රජයට 30%ක් තමයි අරමුදලට යන්නේ. මේක ඔවුන් සමග දැනුවත් කිරීම තුළින්. ඉතින් අපි බලාපොරොත්තු වෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අලුත් බදු පනවන්න නෙවෙයි, මේ රජයට නොලැබෙන ජාවාරම් කරුවන් අතට යන මුදල් වලින්, ඒ වගේ විධිමත් කිරීම තුළින් ලැබෙන මුදල් වලින්, ඒ වගේම දැනුවත් කිරීම තුළින් ලැබෙන මුදල් වලින් අපිට තව අවශ්‍යතාවයක් තියෙනවා අපේ ඉලක්ක වලට යන්න. දැන් ඊයේ මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැහැදිලි ප්‍රකාශයක් කළා තිබුණා, ඔවුන්ගේ බදු ආදායම පහුගිය වර්ෂයට සාපේක්ෂව 93%කින් වැඩි වෙලා තියෙනවා. ඔව් ඇත්ත, පොදුවේ රාජ්‍ය ආදායම 2022 ජනවාරි මැයි අතර බලලා 2023 ජනවාරි මැයි අතර බැලුවොත් 138.1%කින් වැඩි වෙලා තියෙනවා. පොදුවේ දේශීය ආදායම එක 93%ක් කරගොඩ අනිකුත් ආයතනවල තියෙන අඩු වැඩි වීම එක්ක අපිට 138.1%ක් වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි රාජ්‍ය වියදම 47.8%ක් වැඩි වෙලා තියෙනවා ඒ කාල සීමාවේ. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නායපොලි වෙන්න පුළුවන් පුනරාවර්තන ගෙවීම, මේ සෞඛ්‍ය වගේ ගෙවීම වෙන්න පුළුවන්, සුභසාධන ගෙවීම වෙන්න පුළුවන්. ඉතින් අපිට තව අභියෝගය ජයගන්න රාජ්‍ය ආදායම යම් දුරකටව ශක්තිමත් කරගන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අන්නේ සඳහා අපි කිසිසේත්ම නැවත බදුබර මේ රටේ ජනතාවට පටවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මේ දැනට මේ නීතිපද්ධතිය තුළ අපිට නොලැබෙන රාජ්‍ය ආදායමක් මේ පදනම පුළුල් කර ගැනීම තුළ, වංචා අවම කිරීම තුළ, විනිවිද බාය වැඩි කිරීම තුළ අපි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. එහි ඉලක්ක දෙකක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එකක් තමයි මේ අපිට නොලැබෙන ආදායම ලබාගෙන අපි නිශ්චිත ඉලක්කයකට ගිහිල්ලා අපේ රාජ්‍ය ආදායම වර්ධනයත් එක්ක ඒකේ අවශ්‍ය ප්‍රතිලාභ ජනතාවට ලබා දීම. අනිත් දේ තමයි මේ රටේ නීත්‍යානුකූල බදු ගෙවන්නා දැනට දරන බදු බර අපි දන්නා උට යම් බරක් තියෙනවා. ඒකේ යම් කිසි ආකාරයකට පුළුවන් පළවෙනි අවස්ථාවේ ක්‍රමානුකූලව ඔවුන්ගේ මේ බදු බර ක්‍රමානුකූලව අඩු කරලා දෙන එක. අන්න ඒ සඳහා වූ යෝජනාවලියක් තමයි ජනාධිපතිතුමාට ඉදිරිපත් කරේ. එතුමා ඒක අනුමත කරා. අපි ඒක හෙට දවසේ ඉඳලා ආරම්භ කරලා සාකච්ඡා මාර්ගයෙන් ඒක කෙටි කාලීන, ක්ෂණික, මධ්‍ය කාලීන, දිගු කාලීන. ඒ කියන්නේ අපිට පුළුවන් ඒක සාකච්ඡාවෙන්, අපිට පුළුවන් රෙගුලාසි වලින්, අපිට පුළුවන් පනත් වෙනස් කිරීමෙන්, අපිට පුළුවන් 2024 අයවැය යෝජනාවට එකතු කිරීමෙන්, මෙන්න මේ ආකාරයට අපේ රටේ රාජ්‍ය ආදායම තවදුරටත් ශක්තිමත් කර ගැනීම, ජනතාවට බරක් ඇති නොවන ආකාරයට කිරීමට තමයි ඒ යෝජනාවලියේ අපි යෝජනා කරලා තියෙන්නේ. ඔබතුමාට ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු හේසාවිතාන කිමතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනතේ බලය ප්‍රකාරව රේගුබදු සංශෝධන පිළිබඳ විවාදයට ගැනෙන වෙලාවේ අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කරා අපේ අරමුණ බදු තවදුරටත් ජනතාවට බදු බරක් නොවෙන්න, මේ රටේ බදු වංචනිකයන්ගේ ග්‍රහණයෙන් ඒ රාජ්‍ය ආදායම් වැඩි කරගන්න කියලා. අපි අහනවා ගරු රාජ්‍ය අමාත්‍යතුමා මේ ප්‍රකාශය හරහා රටේ ජනතාවට විශ්වාසයක් ගොඩනගන්න උත්සාහ කරනවා. ඒක වැදගත් වෙනවා. නමුත් බදු වංචා කරපු මේ මෑත ඉතිහාසයේ සිදුවීම් රාශියක් කියන. ඒ බදු වංචා කරපු එක සිද්ධියක් වෙනුවෙන්
අද වෙනකන් මිනිත්තු 4ක කාලයක් තියෙන්නේ.
අද වෙනකන් ප්‍රවේශයක්වත් අරගෙන නැහැ. ඔබ දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි, මේ පහුගිය කාල සීමාව තුල රේගුව දේශපාලනඥයන්ට ඕන විදිහට අවභාවිත කරා. සමහර රේගු නිලධාරීන්ගේ ඇඟ පිට දානවා. රජයේ නිලධාරීන් තමන්ට ඕන විදිහට පාලනය කරන්න සමහර අමාත්‍යවරු උත්සාහ කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි දැක්කා පහුගිය කාලේ රේගුවට එනවා වාහන 4ට 5ට කපල ඉවර වෙලා සුඛෝභෝගී වාහන ඇමතිවරුන්ගේ අවසරය මත අවශ්‍යතාවය මත ආපහු රට ඇතුළට එනවා. රට ඇතුළට ආවම ඒක නිත්‍යානුකූල භාවයකට හැදෙනවා කියලා අපි විශ්වාස කරනවා. එතකොට ගරු ඇමතිතුමනි කොච්චර ලොකු බදු ආදායමක් මේ රටට අහිමි වෙනවා. මේව කරන කැබිනට් වල වාඩි වෙලා ඉඳගෙන හයිය දෙන ඇමතිවරුන් ගැන හොයන්න වඩපිටාව නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට නීතිය දේශපාලන නායකයන්ට බලධාරීන්ට අවශ්‍ය විදිහට තමන්ගේ වැඩ ටික කරගන්න අවශ්‍ය වටපිටාව හදනවා. සීනි වංචාවෙන් විකනාධිපතිවරයා රුපියල් බිලියන 16ක් පාඩුනා කියලා කියනවා. අද වෙනකොට මේ පාඩුව ගැන වචනයක් කතා කරන්න නැතුව මෙතුමා විල්ලිවර වෙලා රාජ්‍ය අමතිවරයා විදිහට ප්‍රකාශයක් කරනවා. වංචනිකයන්ට අපි මෙන් ඉස්සරහට බදු ආදායම අහිමි කරන්න දෙන්නේ නැහැ කියලා. අපි සීනි බදු වංචාව, සුදුළුණු වංචාව මේ මෑත කාලයේ තුලදී මා විශාල වංචා රාශියක් වුණා. ඒ වෙච්ච පාඩුව නතර කරන්න පුළුවන් වුණා නම් මම හිතන්නේ මේ රටේ මිනිස්සුන් බදු වැඩි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන කාරණාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද කොච්චර කිව්වත් මේ નિયમિત බදු අය කර ගැනීමේ රටාව රේගුව විසින් කරන්න පුළුවන් වටපිටාවක් හදලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවේ රේගුව සම්පූර්ණ ඩිජිටල් කරණය කරලා මේ රටේ බදු අය කරන්න පුළුවන් සුරාබදු දෙපාර්තමේන්තුව, ආදායම් දෙපාර්තමේන්තුව වගේ බදු ලැබෙන ප්‍රධාන වශයෙන් බදු ලැබෙන ආයතන ඩිජිටල් කරණය කළා මේ රට හරි නිසිමකට ගන්න. අපි දැක්ක එතුමා ආපු ගමන් ගිහිල්ලා RMV කරනන් ගිහිල්ලා ආව මන් දන්නේ එතනින් එහාට කොහාටවත් එතුමාට යන්නවත් පුළුවන් වුණාද කියලා. ඒ නිසා නැවත වතාවක් බොරුවට මේ රටේ ජනතාවට බලාපොරොත්තුවක් දෙනවා. ඒ බලාපොරොත්තුව දීලා මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. ඒ අපි කියනවා මේකට නිසි ක්‍රමවේදයක් හදන්න ඕන. පාර්ලිමේන්තුවේ කතා කරනවා පනතක් ගේන දවසට ආපහු ඒ කතා කරලා ඉවරලා එළියට අනකොට මේකට උත්තරයක් නැහැ. ඒ අපි මුදල් රාජ්‍ය අමාත්‍යතුමාගෙන් මුදල් අමාත්‍යවරයා විදිහට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා. මේ රටේ විනිවිදව පේන්න රේගුවවත් රේගුව තුළ ඔය වංචා කරන නිලධාරී ඉන්නවා කියන ඕකේ මේ රටට ආදරය කරන අවංකව නියම බදු ප්‍රතිපත්තියක් තුළ මේ රටට බඩු ආනයනය කරන්න පුළුවන් අපනයනය කරන්න පුළුවන් වටපිටාවක් හදන්නවට කැමති නිලධාරී විශාල ප්‍රමාණයක් ඉන්නවා. දැන් මේ පහුගිය දවස්වල ඔබ දන්නවා කරුංක ප්‍රතිඅපනයනය කරා. කරුංක ප්‍රතිඅපනයනය කරන වග කියන්න ඕනේ ඇමතිවරයා මෙතන උත්තර දෙන්නේ නැහැ. තමන්ගේ වගකීමෙන් පැහැරාලිනවා. එතනින් ප්‍රශ්න ඉවරයි. ඒ ප්‍රශ්නේ ආයි ගිහිල්ලා මාධ්‍ය ඉස්සරහා කතා කරනවා. දැන් අපි දැක්කේ කුෂිකර්ම ඇමතිතුමා ඉදගෙන ඉවිල්ලා කියනවා මේ පෝර පිළිබඳව මහ විශාල ප්‍රශ්නයක් වුණාය. මේ චීන පෝර නැව පිළිබඳ ප්‍රශ්නයක් වුණාව අපිට කවුරුවත් ආරක්ෂා කරන්න ඕනේ නැහැ කියලා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්න වෙලාවේ සසින්ද රාජපක්ෂ ඇමතිතුමා පිටිපස්සේ වාඩි වෙලා ඉන්න අය වැවුළු වැවුළු මහින්දමරි ඇමතිතුමා කට හොල්ලන්නේ නැහැ. එතුමා නැතිදන මාධ්‍ය ඉස්සරහාට ගිහිල්ලා කියනවා අපිට කවුරුවත් මේ ආරක්ෂා කරන්න ඕනේ නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් අපි නිසා අපි ඉල්ලීමක් කරනවා කැබිනට් ඇමතිවරයෙක් වුණාම කොන්ද තියාගෙන කතා කරන්න පුළුවන් වෙන්න ඕන. කැබිනට් ඇමතිවරයෙක් වුණාම තමන්ගේ විෂේ කවුද වැරදි කරලා තියෙන්නේ මේ වැරද්දේ තනතුර නොබලා කටයුතු කරනවා කියන එක කෙලින් කියන්න පුළුවන් වෙන්න ඕන. මේ පාර්ලිමේන්තුව එකයි එළියට ගිහිල් එකයි. ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතනින් එහාට මේක යන්න නම් මේ රටේ අඩුම තරමේ නීත්‍යාධිපත්‍ය කියන සංකල්පයේ තේරුම් අරගෙන ඒකට වටිනාකමක් දෙන මිනිස්සු ටිකක් නිර්මාණය වෙන්න ඕනේ. මොකද ලොකු මිනිහට වෙනම නීතියක්, පොඩි මිනිහට වෙනම නීතියක්, අහිංසක මිනිස්සු හැම වෙලාවෙම හිර කරලා බදු ටික අරගෙන මේ රට දුවනවා. ඒ නිසා අපි හිතනවාද මේ පනත් සංශෝධනය කරලා ඉවර වෙලා බදු මුදල් එකතු කරගන්න උත්සාහයක් ගත්තට ඒක රට මේ හිර වෙලා තියෙන දෙනින් එහාට යන්න ප්‍රතිපත්තිමය වශයෙන් ඉස්සරහට යන්න අවශ්‍ය වෙනවා. අපි නියෝජ්‍ය කතානායකතුමනි කාල සීමාව කෙටි නිසා අපි කියනවා මේ වෙනකොට අවසාන වශයෙන් මේ වෙනකොට මේ රටේ ජනතාව හෙම්බත් වෙලා තියෙන රට හෙම්බත් කරන දේශපාලන අච්චාරුවක් තියෙන වෙලාවක්. මේ දේශපාලන අච්චාරුව තුළ අවසන් කරනවා. ඔබ බලන්න හෙට වෙනකොට නියෝජ්‍ය කතානායකතුමනි පොත් ජන පෙරමුණේ ආණ්ඩු එපා කියනවා, විපක්ෂයට එනවා, ජනාධිපතිතුමාට ආපහු ගිහල එකතුනගෙන ආපහු සරයක් ගිහල පොත් ජන පෙරමුණේ වාඩි වෙන එක. ඒ නිසා මේ විකෘතියත් එක්ක මේ රට යන්න බෑ. අපි ඉල්ලනවා ජනාධිපතිතුමනි මේක තව ඇදගෙන ගිහිල්ලා මේ රටේ මිනිස්සු අමාරුවේ දාන්න එපා. මේ රටේ මිනිස්සුන්ට තව අසාධාරණකම් කටයුතු නොකර රටේ නැවත මේ රටේ ජනතාවට පිරිසිදු පාලනයක් අරගෙන යන්න පුළුවන් අවස්ථාව උදා කරලා දෙන්න කියලා අපි
බවන් සිට ගරු මහාචාර්ය රන්දිත් බණ්ඩාරමැතිතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද ඉතා වැදගත් යෝජනා දෙකක් පිළිබඳව විශේෂයෙන් රේගුව සහ ආනයන අපනයන දෙට අදාළ මේ 52 පිළිබඳව දීර්ඝ සංවාදයකට අපේ ගරු මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සේමලාපිටිය මැතිතුමා සම්බන්ධ වුණා. ඒ වගේම අපි දැක්කා මේ සංවාදයේ පිළිබඳ කරන සාකච්ඡාවේදී ඊට අදාළ නොවන කාරණා විපක්ෂයේ පැත්තෙන් ඉදිරිපත් වුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ 52 එකිනෙකට සම්බන්ධ ආයතන දෙකක් රජයේ ආදායමට විශාල දායකත්වයක් ලබා දෙන්න පුළුවන් ආයතන දෙකක් පිළිබඳවයි සිද්ධ කෙරෙන්නේ. එවගේම සම්ප්‍රදායක් විදිහට මෙවැනි සංශෝධන කලින් කලට මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් අවසනාවකට මේ යෝජනා පිළිබඳව කෙරෙන විවාද මගින් මේ 50වල සංශෝධනයන් හා සම්බන්ධ කාරණා ඉස්මතු වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි, සමහර අවස්ථාවල මෙවැනි විවාද මගින් ඉදිරිපත් කරන කාරණා පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් මාධ්‍ය සහ වෙනත් ආකාරයන් වලට ලැබෙන්නේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව කතා සාප්පුවක් බවට පත් වෙලා තියෙනවායි කියලා මහජනතාව විවිධ මැසවිලි චෝදනා නගනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය සෙනසුරාදා මහනුවර විවෘත පාර්ලිමේන්තු සැසියකට මට ආරාධනා කරලා තිබුණා අපේ ගරු මයන්ත දිසානායක මැතිතුමා. ඒ වගේම අපේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ඒ කටයුත්තට සහභාගී වුණා. එක්තරා සංවාදයකදී මට තරුණ පුතුන් දෙදෙනෙකුත් තරුණ දියණියන් දෙදෙනෙකුත් ප්‍රශ්න 4ක් යොමු කළා. මේ ප්‍රශ්න 4 පාර්ලිමේන්තුවට තෝරාපත් වෙන මහජන නියෝජිතයන්ගේ අධ්‍යාපන සුසුකම් වයස වැනි කාරණා පිළිබඳවත්, දෙවැනි කාරණේ තරුණ අයට පාර්ලිමේන්තුවට පිවිසීමට තිබෙන ඉඩකඩ පිළිබඳවත්, තුන්වැනි එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ බැරකම් පිළිබඳවත්, හතරවැනි කාරණය තමන් පත්කල මන්ත්‍රීවරයෙකු තමන්ගේ වගකීම ඉෂ්ට කරන්නේ නැත්නම් ඡන්දදායකයාට පුළුවන්ද ඒ අය ආපහු කැඳවන්න කියන කාරණයක් පිළිබඳව. මම විශ්වාස කරනවා අපේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමියත් ඒ සහභාගී වෙච්ච පිරිසත් මේ සම්බන්ධයෙන් සාක්ෂි දරනවා ඇති. මා ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි දැක්කා මාදින් පිළිතුරු වලින් ඒ දරුවෝ සෑහීමකට පත් වුණේ නැහැ. සමාජ සෑහීමකට පත් වෙන්නේ නැති. නමුත් එක කාරණයක් මට පැහැදිලි වුණා. ඒ තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ අපේ තරුණ දරුවන්ට ප්‍රමාණවත් අවබෝධයක් නැහැ. විශේෂයෙන් ඔවුන් තුළ අරගලය මගින් ජනගත කළ දුර්මත ඉතා ස්ථාවර ලෙස තමන්ගේ හිත් සහ හිස් තුළ ග්‍රහණය කරගෙන තියෙනවා. දේශපාලන වේදිකාවේ ජනප්‍රිය මාතෘකා විදියට එවැනි කාරණා අපි කතා කළාත් නියෝජ්‍ය කතානායකතුමනි, ඉතා කනගාටුදායක තත්ත්වයක් අපේ රට තුළ සිද්ධ වෙමින් පවතිනවා. ඒකට හේතුව මගේ පැහැදිලි කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාවට නැංවීමේ මූලික වගකීම ඡන්දදායක කියන කාරණාවත් මේ දරුව පිළිගන්න කැමති වුණේ නැහැ. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, වයස, ආගම, ජාතිය, අධ්‍යාපනය වැනි සුදුසුකම් මත කෙනෙකුට වෙනස්කට සලකන්න බෑයි කියන අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අඩංගු මූලික කාරණා පිළිබඳවත් මේ දරුව දැනුවත් වෙලා හිටියේ නැහැ. මගේ අවබෝධය හැටියට මේ ඉතා බරපතල මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. කෙනෙක් තමන්ගේ වයස සම්බන්ධයෙන්, අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් පැත්තකට කරලා තියෙනවා නම් එය බැරෑරුම් තත්ත්වයක්. ලෝකෙ කොහෙවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එවැනි කරුණු අන්තර්ගත වෙනවා තියෙනවද කියලා මම නම් දන්නේ නැහැ. ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ තරුණ පිරිස් රැඩිකල් යයි කියලා යෝජනා කරන සමහර කාරණා මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බරපතල අනුතුරු ඇඟවීමක් කරනවායි කියන එක අපි මතක් කරන්නට ඕනේ. එක පුරවැසියෙකුට තමන් බුද්ධ විඳින අයිතිවාසිකම් තවත් පුරවැසියෙකුට අහිමි කිරීමේ හැකියාවක් නැහැ. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මේ පිළිබඳව ඉතා මැනවින් කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා දරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ දරුවන් ප්‍රජාතන්ත්‍රවාදය, බහුපක්ෂ ක්‍රමය, මානව අයිතිවාසිකම් පිළිබඳව ප්‍රමාණවත් ආකාරයට අපි කඩිනමින් දැනුවත් කළ යුතුයි. ඒ වගේම මේ පාර්ලිමේන්තුව තුළ සංවාදයට ගැනෙන මෙවැනි අනපනත් පිළිබඳව මීට වඩා පුළුල් සාකච්ඡාවක් අපි කළ යුතු වෙනවා. මේ සංවාදයට සහභාගි වන ගරු මන්ත්‍රීතුමන්ලගේ සහභාගිත්වයෙන් අවාසනාවකට අපිට පේනවා එවැනි සාකච්ඡාවකට ඇති ඉඩකඩ අපි සීමා කරගනිමින් බොහෝ අවස්ථාවන්වල අපි උත්සාහ කරන්නේ තමන්ගේ දේශපාලන මතය තහවුරු කරන්න.
කාලය අවසන් වෙනකම්
ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ අවස්ථාවක් කරගන්නවා, අපි හැමෝටම වගකීමක් තියෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව විශේෂයෙන් තරුණ අයව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. බොහොමත්ම ස්තුතියි.
කරු සීධරන් මැතිතුමා, අපතමාට මිනිත්තු 6ක කාලයක්.
ගෞරව ප්‍රදී සභානායර அவர்களே, இன்றைய இந்த தலைப்புகளின் கீழ் மிக முக்கியமாக எனக்கு 12 நிமிடங்கள் தயவு செய்து என்னுடைய நிமிடங்களில் அரவாசியாவது தாருங்கள். இன்றைய இந்த தலைப்புகளுக்கு மிக முக்கியமாக நான் ஒரு கருத்தை பதிவு செய்ய விரும்புகிறேன். கடந்த வாரம் இந்த முல்லைத்தீவு, திருவண்ணாமலை மாவட்டங்களுக்கு இடைப்பகுதியிலே இருக்கின்ற, வடக்கு மாகாணத்தில் இருக்கின்ற குருந்தூர்மலை விகாரையிலே சிங்கள பௌத்த பிக்குமார்களும் இந்த பாராளுமன்றத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற ஒரு பாராளுமன்ற உறுப்பினர் சரத் வீரசேகர் அவர்களும் சென்று ஒரு இனவாத ரீதியான செயல்பாட்டை அங்கு மிக பிரமாண்டமாக எடுத்து இந்த நாட்டிலே தங்களுடைய இனவாத கருத்துக்களை கக்கியிருக்கிறார்கள். குறிப்பாக 2023 4ஆம் திகதி செவ்வாய்க்கிழமை முல்லைத்தீவு மாவட்ட நீதிமன்ற நீதிபதி சரவணராஜா நேரில் சென்று குருந்தூர் மலையை பார்வையிட்டார். அங்கு அத்துமீறி அடாத்தாக கட்டப்பட்டிருக்கின்ற விகாரையை அவர் பார்வையிட்டிருந்தார். ஆனால் 2023 7ஆம் தேதி வெள்ளிக்கிழமை பாராளுமன்ற உறுப்பினர் சரத் வீரசேகர தனது இனவாத உறுப்பினர்களோடு சென்று அந்த 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 சபையை அன்று 4ஆம் தேதி அவர் அங்கே குழப்பங்களை ஏற்படுத்தியது மட்டுமல்ல, ஏழாம் தேதி இதே சபையில் இந்த உயர்ந்த சபையிலே அவர் இனவாத ரீதியான கருத்துக்களை கக்கியிருந்தார். ஒரு தமிழ் நீதிபதி அவ்வாறான தீர்ப்புகளை வழங்க முடியாது, அவர் ஒரு தமிழ் நீதிபதியாக தன்னுடைய செயல்பாட்டை அங்கு செய்ய முடியாது. அப்படியானால் கௌரவ பிரதி சபாநாயகர் அவர்களை நான் கேட்கிறேன், இந்த நாட்டில் இருக்கின்ற தமிழ் நீதிபதிகள், தமிழ் சட்டத்திரணிகள், தமிழ் சட்டமாதிபர்கள் இவர்களை நீங்கள் நீக்கிவிடுங்கள். இந்த நாட்டில் நீங்கள் நீக்கிவிட்டு ஒரே சிங்கள மயமாக அதனை அறிவிக்கலாமே. ஏன் இவ்வாறான சிந்தனையுள்ள அரசியல் தலைவர்கள், சிங்கள தலைவர்கள் இந்த சபை கூடாக மிக மோசமான பதிவுகளை மேற்கொள்கிறார்கள் என்றால் இந்த நாடு எங்கே செல்ல போகிறது? குறிப்பாக தமிழ் நீதிபதி தீர்ப்பு வழங்க முடியாது என்று சரவணராஜா சென்று அடாத்தாக இருக்கின்ற விகாரை தொடர்பாக, அங்கே கட்டப்பட்டிருக்கின்ற விகாரையினுடைய செயல்பாடுகள் தொடர்பாக அவர் சொல்லக்கூடாது என்றால் இதனை யார், ஒரு எந்த நீதிபதி சொல்லுவார்கள்? அப்படி என்றால் நீங்கள் முல்லைத்தீவு மாவட்ட நீதிமன்றத்தை நீங்கள் மூடிவிடுங்கள். கௌரவ பிரதி சபாநாயகர் அவர்களை இங்கே அந்த ஆலயத்தினுடைய, குருந்தூர் ஆதிசிவன் ஆலயத்தினுடைய அகழ்வுகளை முதல்லே செய்கிற பொழுது இங்கே பாருங்கள், நான் குறிப்பிடுகிறேன், இந்த சிவனுடைய சிலை இந்த இடத்திலே, அந்த இடத்திலே கண்டுபிடிக்கப்பட்டது. சிவனுடைய அந்த சிவலிங்க வடிவம் கண்டுபிடிக்கப்பட்ட அந்த சிவலிங்கம் காட்டப்பட்டு எல்லாருக்கும் தெரிந்த சிவலிங்கம் இப்பொழுது காணவில்லை. விகாரை அமைக்கப்படுகிற பொழுது இந்த சிவலிங்கத்தை உடைத்தறிந்தார்களா, அல்லது அந்த இடத்திலே இருந்த சிவலிங்கம் எங்கேயோ தாக்கப்பட்டு விட்டதா, என்ன நடந்தது என்பதை இந்த சபையின் ஊடாக சொல்ல முடியுமா? அதற்கு முதலே இந்த ஆதிசிவன் குருந்தூர் மலையிலே இங்கே பாருங்கள், திரிசூலத்தை, அங்கிருந்து ஆதிசிவன் திரிசூலத்திற்கு சென்று வணக்கங்களை அந்த மக்கள் செலுத்தியிருக்கிறார்கள். அந்த மக்கள் அங்கே இருந்த ஆலயத்தோடு ஒன்றித்து வாழ்ந்திருக்கிறார்கள். 1905 HB Bell லூயிஸ் என்கிற தொல்லியல் ஆராய்ச்சியாளர், இவர் ஒரு சர்வதேச ரீதியாக ஏற்றுக்கொள்ளப்பட்ட ஒரு பன்னாட்டு ஆராய்ச்சியாளர் HB Bell லூயிஸ் அவர்கள் தன்னுடைய ஆய்விலே 1905 மிக தெளிவாக சொல்லுகின்றார், இந்த குருந்தூர் மலையிலே தாங்கள் செய்த ஆய்வின்படி அங்கே ஆவுடைய சதுர ஆவுடையார் என்கின்ற சிவலிங்கமும் நந்தியும் அங்கே கண்டெடுக்கப்பட்டு மீட்டு தாங்கள் தொல்லியல் ரீதியாக அந்த இடத்திலே ஒரு சைவ சிவாலயம் இருந்ததுக்கான உறுதிப்பாட்டை அவர்கள் சொல்லியிருக்கிறார்கள். இவ்வளவும் நடந்த பிறகும் இந்த இடத்திலே இருந்த சைவாலயத்தை இல்லை என்று சொல்லி, பௌத்த விகாரை தான் அங்கே இருந்ததென கூறி, இந்த உயர்ந்த சபையிலே ஒரு நாட்டினுடைய நீதித்துறையை கேள்விக்குட்படுத்தி, ஒரு நீதிமானையும் நீதிமன்றத்தையும் கேள்விக்குட்படுத்தி இருக்கின்ற அந்த உறுப்பினருடைய செயல்பாடுகள் சரிதானா, இந்த சபை அவ்வாறு ஏற்றுக்கொள்ளுகிறதா? நான் இந்த உயர்ந்த சபையிலே அதனை முக்கியமாக முன்வைக்கிறேன். அதே போல இலங்கையில இருக்கின்ற இந்து மகா சபை, இவர்கள் அகில இலங்கை சைவ மகா சபை, அகில இலங்கை சைவ மகா சபை தங்களுடைய கருத்தை முன்வைத்திருக்கிறார்கள், பல்வேறுபட்ட விடயங்களையும் முன்வைத்திருக்கிறார்கள். வடகிழக்கின் மையப்பகுதியான இறுதி யுத்தம் நடைபெற்ற வன்னி பிராந்தியத்தில் முல்லைத்தீவையின் திருகோணமலையையும் இணைக்கும் குருந்தூர் மலை எனும் சிவாலயத்தின் தமிழ் அரசர்களின் ராசதானி எச்சங்கள் அமைந்துள்ள இடத்தில், பண்டை சைவ தமிழ் வரலாற்று பூமியில் 1000 ஆண்டுகளாக சிவ வழிபாடு நடைபெற்ற இடத்தில், பூசை பொங்கல் வழிபாடுகளுக்கு பௌத்த பிக்குகளுடன் இணைந்து இலங்கை காவல்துறையினர் பல பிரயோகத்தை மேற்கொண்டு மக்களை விரட்டி அடித்துள்ளனர். அந்த இடத்திலே கௌரவ பாராளுமன்ற உறுப்பினர் சித்தார்த்தன் அவர்களும் அந்த இடத்திலே அன்று இருந்தார். அவரும் அங்கு போலீசாரால் தள்ளப்பட்டார். அங்கே இருந்த பெண்கள் ஆண் போலீசாரால் பிடித்து வெளியிலே தள்ளப்பட்டார்கள். அங்கே இருந்த மக்களுடைய பிரதிநிதிகள் வெளியிலே கலைக்கப்பட்டார்கள். மிக மோசமான, அகோரமான ஒரு இனவாத ரீதியான செயல்பாடு அந்த மண்ணில் நடைபெற்றிருக்கிறது. ஆகவே பிரதி சபாநாயகர் அவர்களே, இது ஒரு இந்த நாட்டினுடைய இன ஒற்றுமையை அல்லது நல்லிணக்கத்தை கொண்டு வருமா? நாங்கள் வரிகளை பற்றி பேசுகிறீர்கள், இந்த சபையிலே நீங்கள் ஒவ்வொரு சட்டங்களை பற்றி சொல்லுகின்றீர்கள், ஆனால் எந்த சட்டமும் வரிகளும் இந்த நாட்டில் இருக்கின்ற ஒற்றுமை, இந்த மக்களிடம் ஒரு இன ஒற்றுமை, பொருளாதார ரீதியான ஒற்றுமை இல்லாத வரைக்கும் எவ்வாறு நீங்கள் இந்த நாட்டை வளர்த்தெடுத்து செல்ல போகிறீர்கள்? நல்லிணக்கம் ஏற்படாத வரைக்கும், அவருடைய மதங்களை மதிக்காத வரைக்கும், அவருடைய கோயில்களை இடித்து அந்த இடங்களில் நீங்கள் புத்த விகாரங்களை கட்ட வேண்டும் என்று நினைத்தால் அது எவ்வாறு சாத்தியமானது? ஆகவே இந்த விடயத்தை குறிப்பாக கடந்த 7ஆம் தேதி இந்த சபையிலே சரத் வீரசேகர் அவர்கள் உரையாற்றிய அந்த உரையையும், அதே நேரம் அவர் இந்த போலீசார் குருந்தூர் மலையிலே நடந்து கொண்ட அகோரமான, மிகவும் அப்பட்டமான அத்துமீறல் நடவடிக்கைகளையும் இந்த உயர்ந்த சபையினூடாக நான் கண்டிக்கிறேன். மிக முக்கியமாக நீதிவான்கள், தமிழ் நீதிவான்களுடைய செயல்பாடுகளை மதிக்க பழகுங்கள்.
பதிவு செய்ய
விரும்புகிறேன், என்னுடைய நேரம் 12 நிமிஷம், தயவு செய்த நேரத்தை தாருங்கள். நான் நினைக்கிறேன் இதுக்கு முதலே அத்துலத் மதுரை அமைச்சராக இருந்த காலத்தில் கூட அவர் ஒரு செவியிலே சொல்லியிருந்தார். தன்னுடைய புத்தகத்தில் பிரேக் ஆப் ஸ்ரீலங்கா என்கிற புத்தகத்திலே அவர் குறிப்பிட்டிருக்கிறார், நாங்கள் நீதிபதிகளுக்கு கார்களையோ அல்லது வீடுகளையோ வாங்கி கொடுப்பதன் மூலம் இந்த நாட்டில தீர்ப்புகளை எழுதிக் கொள்வோம் என்று. அவ்வாறான தீர்ப்பு எழுதுகிற நீதிபதிகள் தான் உங்களுக்கு தேவை என்றால் இந்த நாட்டில நீதி ஒருபோதும் வாழப்போவதில்லை, நியாயமான தீர்வுகள் கிடைக்கப் போவதில்லை. ஆகவே நீங்கள் இந்த சபையில இருந்த சரத் வீரசேகர் அவர்களுடைய அந்த நடவடிக்கைகள் கண்டனத்துக்குரியதும். இந்த நாட்டிலே அனைவரும்
பலவேறு
சட்டத்தரணிகள்
ගරු වේලුකුමාර් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
ගෞරව ප්‍රදී සභානායකර වර්ගලේ ඉන්ද්‍ර ඒත්‍රමදි ඉරක්කමදි තොඩර්බාන නිදියමච්චිනද ඉන්ද සට්ටමූලම් මුන්වයිකපටරකෙන්ර නේරතිලේ නිදියමච්චි පොරුප්පු කූර වේන්ඩිය එංගලුඩය මක්කලිනුඩය සිල ප්‍රචනයගල එනකිරකෙන්ර ඉන්ද කුරුගිය නේරතිලේ வெளிப்படுத்தலாம் என நினைக்கின்றேன். குறிப்பாக நாங்கள் எடுப்போமாக இருந்தால் இலங்கையிலே இருக்கக்கூடிய அரசு நிர்வாகிக்கின்ற ஜேஇடிபி தோட்டம், அதே போல அரசு நிர்வாகிக்கின்ற எஸ்எல்எஸ்பிசி எல்கடுவ பிளான்டேஷன் ஆகிய நிறுவனங்கள் எங்களினுடைய தோட்ட தொழிலாளர்களினுடைய குறிப்பாக வெயிலிலும் மலையிலும் அட்டை கடியிலும் இந்த நாட்டிலே பல்வேறு அசம்பாவிதங்கள் நடைபெறுகின்ற போது இந்த நாட்டின் பொருளாதாரத்திற்கு முதுகெலும்பாக இருந்து உழைக்கக்கூடிய எங்களது தாய்மார்களது எங்களது சகோதரர்களது அந்த கூலியிலே இருந்து குறைக்கப்படுகின்ற இபிஎஃப் கொடுப்பனவு இடிஎஃப் கொடுப்பனவு அப்பட்டமாக இந்த ஜேஇபிடிபி நிறுவனம் எஸ்எல்எஸ்பிசி நிறுவனம் எல்கடுவ பிளான்டேஷன் நிறுவனங்கள் அப்பட்டமாக கொள்ளையடித்திருக்கின்றது. குறிப்பாக மக்கள் தோட்ட அபிவிருத்தி சபையானது ஏறக்குறைய 350 கோடி ரூபாய் வரையான இபிஎஃப் இடிஎஃப் நிதியை, அதே போல ஸ்ரீலங்கா பிளான்டேஷன் நிறுவனமானது ஏறக்குறைய 900 மில்லியன் வரையான தொகையையும், எல்கடுவா பிளான்டேஷன் நிறுவனம் 300 மில்லியன் வரையான இபிஎஃப் இடிஎஃப் கொடுப்பனவு தொகையையும் நிலுவையாக வைத்து கொள்ளையடித்திருக்கின்றது என்பதை இந்த இடத்திலே நாங்கள் கூற வேண்டும். இது இன்று மேலும் தொடர்ந்து இன்று பேசுபொருளாக மாறியிருக்கின்ற ரம்புட தோட்டத்தினுடைய ரம்புட எஸ்டேட்டினுடைய ஆர்பி டிவிஷனிலே இருக்கக்கூடிய ஏறக்குறைய 160 குடும்பங்கள் 800 பேர் வாழுகின்ற இந்த தோட்டத்திலே 1992 ஆண்டிலிருந்து இபிஎஃப் இடிஎஃப் கொடுப்பனவுகள் கழிக்கப்பட்டிருக்கின்றது. ஆனால் இன்று வரை அவர்களுடைய அந்த கழிக்கப்பட்ட கொடுப்பனவுகள் எங்கே சென்றது என்று தெரியாமல் இருக்கின்றது. இந்த தோட்டத்திலே 2018-19 ஆண்டுகளிலே அங்கே தோட்ட தொழிலாளர்கள் தங்களுடைய இபிஎஃப் இடிஎஃப் ஐ கேட்டு போராட்டம் நடத்திய போது இந்த சபையை பிரதிநிதித்துவப்படுத்திய ஆறுமுகம் தொண்டமான் அவர்களால் உறுதியளிக்கப்பட்டிருக்கின்றது இந்த கொடுப்பனவை இந்த புதிய நிர்வாகம் செலுத்தும் என உறுதியளிக்கப்பட்டு இன்று வரை அது செலுத்தப்படாது அவர்கள் நடுவீதியிலே நிற்கின்ற நிலைமை ஏற்பட்டிருக்கின்றது. இன்று தோட்ட உட்கட்டமைப்பு அமைச்சராக இருக்கக்கூடிய ஜீவன் தொண்டமானினுடைய அமைச்சின் கீழ் வருகின்ற ஒரு நிறுவனத்தினுடைய அந்த நிறுவனத்தின் பிரதானியாக இருக்கக்கூடியவர் இந்த தோட்டத்தினுடைய பிரதானியாக இருக்கின்றார். ஆகவே வேலியே பயிரை மேய்கின்ற நிலைமைக்கு இந்த நிலைமை தள்ளப்பட்டிருக்கின்றது. தோட்ட தொழிலாளர்களுடைய காவலன் என தோட்ட தொழிலாளர்களுடைய தொழிற்சங்க தலைவர்கள் என கூறிக்கொள்ளுகின்றவர்கள் இன்று இபிஎஃப் இடிஎஃப் ஐ செலுத்தாது இருக்கின்றவர்களுக்கு பாதுகாப்பு வழங்குகின்றவர்களாக அவர்களை தங்களினுடைய அந்த அமைச்சுகளிலே உயர் பதவிகளிலே வைத்து பார்த்து கொண்டிருப்பவர்களாக இருக்கின்றார்கள். நாங்கள் கேட்க வேண்டும், சிறு ஒரு சம்பவம் நிகழ்ந்தாலும் வந்து நிற்கக்கூடிய கிழக்கு மாகாணத்தின் இன்றைய ஆளுநராக இருக்கக்கூடிய செந்தில் தொண்டமான் எங்கேன இந்த சபையிலே கேட்க வேண்டி இருக்கின்றது. அந்த 160 குடும்பங்களை வெளியேற்றுவதற்கான நடவடிக்கை எடுத்து அவர்களினுடைய இபிஎஃப் இடிஎஃப் கொடுப்பனவு அவை வழங்காது அந்த அநியாயத்தை செய்கின்ற போது இவர்கள் அந்த அந்த நபர்களை வைத்து முதலாளிகளை வைத்து பாதுகாக்கின்ற முதலாளிகளினுடைய பிரதிநிதிகள் என்பதை இன்று வெளிக்காட்டி இருக்கின்றார்கள். இன்னும் ஒரு நிமிடம் தாருங்கள். அதே போல எங்களுடைய கண்டி மாவட்டத்தின் கலாபொக்க தோட்டத்திலே அண்மையிலே நடந்த ஒரு இயற்கை அனர்த்தத்திலே மரம் உடைந்து விழுந்ததன் மூலம் ஒரு எங்களுடைய தாய் ஒரு தாய் தன்னுடைய உயிரை இழந்திருக்கின்றார். சண்முகம் விஜயலட்சுமி என்கின்ற அந்த தாய் வந்து உயிரை இழந்திருக்கின்றார். அவர் மரணம் அடைந்திருக்கின்றார். அவருக்கான எந்த ஒரு இழப்பீடு கொடுப்பனவையும் இந்த அரசாங்கம் இதுவரை வழங்கியதாக இல்லை. அங்கே பாதிக்கப்பட்ட புவனேஸ்வரி என்கின்ற இன்னும் ஒரு தொழிலாளி ஐசியூவில் இருக்கின்றார். அதே போல பாதிக்கப்பட்ட கமலாதேவி குமாரி என்கின்ற இன்னும் இரண்டு தொழிலாளிகள் தங்களினுடைய மருத்துவ தேவையை கூட செய்து கொள்ள முடியாத நிலைமை ஏற்பட்டிருக்கின்றது. ஆனால் அரச தோட்டமான இந்த ஸ்பிசி நிறுவனமான SLSPC நிறுவனம் எந்தவித நடவடிக்கையும் எடுத்ததாக இல்லை. அதே போல நேற்று முன்தினம் நாங்கள் பார்த்தோம் நுவரெலிய மாவட்டத்தின் நுவரெலிய மாவட்டத்தின் பம்பரகல தோட்டத்தினுடைய நடுப்பிரிவிலே 80 வயதான ஒரு தாய் காளிமுத்து மாரியா என்கின்ற 80 வயதான ஒரு தாய் தொழில் செய்கின்ற போது குலவிக்கொட்டுக்கு உள்ளாகி இருக்கின்றார். அந்த அளவுக்கு பரிதாபமான நிலைக்கு தோட்ட தொழிலாளர்கள் நிலைமை தள்ளப்பட்டிருக்கின்றது. 80 வயதாகியும் அவர்கள் கொழுந்தெடுக்க வேண்டிய தொழில் செய்ய வேண்டிய வயிற்று பசிக்காக அவர்கள் அங்கே செல்ல வேண்டிய நிலைமை ஏற்பட்டு அவர் குலவிக்கொட்டினால் மரணம் அடைந்திருக்கிறார். இந்த உரிமை மீறல்களுக்கெல்லாம் இந்த சபையிலே ஒரு விடை தேவை. இன்று இருக்கின்றவர்கள் இதற்கு வகை கூற வேண்டும் என கூறி நிறுத்துகின்றேன்.
நன்றி.
கரு நியோஜ கதாநாயக துமணி, அது ஜாத்தியந்திர மூல அறமுதலை கொந்தேசிகள்ட்ட அடத்து ஆணாயன அப்பநாயன தீர்ண வேலா தீரும் தேத்தடம ஆண்டு கொய்தரம் ஏபிலி வந்தவ கதாக்கராத் அப்பி ஆர்த்திகேத்யா ஹரியட பெலுவத் மதுபிட்டிங் மே ஆர்த்திகே சக்தி மத்தகே பேண்ட திப்பட்ட கியவுருத்தே மே முள் மாச ஹத்தர கத்தோத் ஜனவரி அப்ரேல் மாச ஹத்தர கத்தோத் ரட்டே கேஸ் போலிங் தெல் போலிங் இவகேம ஏனிசாம விவித தேங்கல உத்கோஷன பெலப்பாலி திபுணம் ஆர்த்திக வசி லுக்கு அர்புதியாக ரட்டே தேனோ கேலா பெஹதிலோ பேன திபுணம் ஹெபை ஏ ஜனவரி சா அப்ரேல் திதாஸ் விசிதேக்கே கால பரிச்சேதியத் மே அவருத்தே ஜனவரி அப்ரேல் மாச ஹத்தர முள் கார்த்துவத் பெலுவம அப்பே தலதேசிய நிஷ்பாதித்தய இஹலகிஹில் அன்னஹ ஹரி பெஹதிலுவ மே கியவுருத்தர சாபேக்ஷவ மே அவருத்தே தலதேசிய நிஷ்பாதித்தய பிந்த வெட்டல தீன் ரின 11.5 ஏகேன்னே ரட்டே சமஸ்த நிஷ்பாதனே பிந்த வெட்டல தீன் மதுபிட்டிங் ஆர்த்திகே ஹொந்தை வகே பெண்ணுவட்ட ஹரேங் கத்தோத் ஹரி பெஹதிலுவ கியவு திதாஸ் விசிதக்கே ஜனவரி அப்ரேல் மாச ஹத்தரே தலதேசிய நிஷ்பாதித்தியாய் மே அவருத்தே முள் மாச ஹத்தரே தலதேசி நிஷ்பாதித்தியாய் கத்தோத் பெஹதிலுவ 11.5 கடாய் வெட்டிமக் தியன் ஏவகேம தமாய் கரு நியோஜ கதாநாயக துமணி கியவுருத்தே முள் மாச ஹத்தரே அபநயன ஆதாயமாய் மே அவருத்தே முள் மாச ஹத்தரே அபநயன ஆதாயமாய் கத்தோத் அப்பே அபநயனத் கடன் வெட்டல தியன்னே 120 இலங்கட அப்பே ஆணையன வியதம் கத்தோத் கியவுருத்தே முள் மாச ஹத்தர மே அவருத்தே முள் மாச ஹத்தர சன்சந்தனே கராம ருப்பியால் பில்லியன் 1575 கடன் வெட்டல தியன் தேக்கியன்னே அபநயன வீதமத்தடுவேலா ஆணையன வீதமத்தடுவேலா அபநயன ஆதாயமத்தடுவேலா தலதேசிய நிஷ்பாதித்தியத் அடுவேலா தீ தெஹமனங் ரட்டே ஆர்த்திகய வர்தனை வீமாக் நிமெய் ஹரி பெஹதிலியோ மே சங்கியால் லேக்கன துரேங் ஒப்பு கல்ல பெண்ணன்னே அப்பே ரட்டே ஆர்த்திகே ஹெக்கிலிலா ஆர்த்திகே கடங் வெட்டல கீன் ரட்டக தலதேசிய நிஷ்பாதித்திய வெடி வெண்ணவன் அந்தமாய் ரட்டே ஆர்த்திகே சக்தி மத்தே அத்தடம கத்தோத் தலதேசிய நிஷ்பாதித்தே மே மட்டமே ஹரி தியன்னே அப்பே ஜாத்தியந்தர வெளதாமிங் லபன ஆதாயம்
தேக்க
ஜாத்தியந்தர வெளதாமிங் லபன ஆதாயம் அடுவேல தியனவா ஆனாயன சீமா கிரிமத் தேக்க ஆனாயன அடுவேன கொட்ட අපි දන්නවා ගොඩක් අපේ ඒ ආදායම ගණන් හදනවා රීඑක්ස්පෝර්ට් වලින් ප්‍රතිඅපනයන. ඒ වගේම යම් භාණ්ඩ ගෙනල්ලා තවත් භාණ්ඩ නිෂ්පාදනය වී රෝ මැටීරියල් ගෙන්නන එක අඩු වුණාම ඇඟලුම් නිෂ්පාදනයේ බරපතල කඩන් වැටීමක් වුණා. ඒ නිසා තමයි මේ වෙනකොට ඇඟලුම් කර්මාන්තේ වැහිගෙන යන්නේ. ඉදිකිරීම් කර්මාන්තේ වැහිගෙන වැහිලා තියෙන්නේ. ඒකට ආර්ථිකයේ ඇත්තම වෙලා තියෙන හැකිලීමක්. ආර්ථිකයේ ශක්තිමත් වීමක් නෙමෙයි. ඒ නිසා ආණ්ඩුව මතු පිටින් පෙන්වුවට මේ ගෑස් පෝලිං නෑ, තෙල් පෝලිං නෑ, ආර්ථිකය හොඳයි කියලා ඒක තනිකරම මිත්‍යාවක්, බොරුවක්. හරි පැහැදිලි අපේ රටේ නිවැරදි ආර්ථිකයේ විශ්ලේෂණය කරොත් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව මොන කොන්දේසි ක්‍රියාත්මක කරන්න ගියත් 2022 අරසා විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා පෙනිච්ච කාලෙටත් මේ අවුරුද්දේ ආර්ථිකය හැකිලිලා තියෙන්නේ. දලදේශ නිෂ්පාදිතයත් වැටිලා, ආනයන වේදමත් අඩු වෙලා, අපරේණ ආදායමත් අඩු වෙලා ආර්ථිකය හැකිලිලා තියෙන්නේ. ඒ නිසා හරි පැහැදිලි මේ යන ගමනෙන් අනිවාර්යයෙන්ම තවත් මීට වඩා අර්බුදකාරී තත්ත්වයක් ඊළඟ කාර්තුවේ අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති ඇතුළේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ප්‍රේමනාසි 12 තැමැතුමා, පුතාට මිනිත්තු 4ක් කාලයක් තියෙනවා.
ස්තුති නියෝජක තනකතුමනි. මම හිතන්නේ මේ හැමදාම හැම විදියටම අපි දැක්ක විදියටම අර භයංකාරත්වයේ සමාජය තුළ මවන ස්වરૂපයක් තමයි හැමදාම පේන්න තියෙන්නේ. දැන් පහුගිය දවස්වල කිව්වා මේ බැංකු ටික කඩා වැටෙනවා. ATM යන්ත්‍ර ළඟ පෝලිං ගහලා තියෙන්නේ. එහෙම තමයි නැව්වේ. ඉතින් එහෙම බොරු බේගල් මනස්ගත මවලා දැන් කියනවා මේ මතු පිටින් හොඳට පෙවුනට ඇතුලෙන් අප්සට්ලු. ඉතින් පහුගිය කාලේ තිබ්බේ මතු පිටිනුත් අප්සට්, යටිනුත් අප්සට්නේ. මේක අපි දැක්ක පෝලිං දැක්කා. ගෑස් ටික තිබ්බේ නැහැ. ඉන්ධන ටික තිබ්බේ නැහැ. හැබැයි ඒ ටික දැන් ඒ ටික හරි ගස්සලා ක්‍රමයෙන් දිනුවමින් යනකොට නැවත වතාවක් අර භයංකාරත්වය තමයි පෙන්නුම් කරන්නේ. මිනිස්සුන්ව මුලා කරන්න, මිනිස්සුන්ව බය කරන්න. එක පැත්තකින් ඖෂධ මාෆියාවක් ගැන කතා කරනවා, එක පැත්තකින් සෞඛ්‍ය ශේෂයේ කඩාවැටෙන කතාවක් කතා කරනවා, අනිත් පැත්තෙන් ඊළඟ පාර කතා කරනවා මේ ආර්ථික සංකෝචනය ලාල. නෑ මේ මේ කියන නියෝග වලින් අද මේ සම්බන්ධ කරන නියෝග වලින් තවත් භාණ්ඩ 286 ක අර තිබ්බ ආනයන අවහිරතා ඉවත් කරනවා. මේ සංකෝචනලා තිබ්බ ආර්ථිකය ආනේ නවත්තලා තිබ්බ දේවල් ක්‍රමක්‍රමයෙන් ලිහිල් කරලා ඒ தত্ত্ব අද විශාල කරලා අද ඒ தত্ত্বය නැති කර தত্ত্ব පිළිඹු කරා. හැබැයි හැමදාම කරන්නේ මොකද්ද? අර කුහක විදියට මේ 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 ගෙන යන ව්‍යාපාරය, මේ ගෙන යන ඉස්සරහට යන ආර්ථික වැඩපිළිවෙල වටන්න පුළුවන් නම් අපිට මතකනේ නියෝජක තනතුමනි, මේ රටේ විදේශ ශ්‍රමිකයන්ගේ සල්ලි ටික මේ රටේ යවන එක නවත්තමු මිනිස්සුනේ. ඒක යවන්න එපා කිව්ව මිනිස්සුනේ. මේ රටේ අහිංසක මිනිස්සු මහපාරේ පෝලිං වල නැගලා ඉන්න වෙලාවල් වල තමන්ගේ දේශපාලන අවශ්‍යතා මුදුන් පමුණුවා ගන්න මේ රටට මුදල් ටික විදේශ ප්‍රේෂණ එවන්න එපා කිව්ව මිනිස්සු අද කතා කරනවා මහා ලොකු බංකොලොත් භාවයක් ගැන. අපිට වැටෙන්න මිටවැඩි තැනක් නැහැ. දශක ගණනාවක් තිස්සේ හැම දශකයකම විප්ලවයක් කරලා රටේ ජාතික සම්පත් ටික පුච්චලා විනාශ කරලා දිගින් දිගටම රටේ තියෙන දේවල් සියල්ලම අලු කරලා දාලා ආපහු කතා කරන මේ ආර්ථික ගොඩ ගන්න කොහොමද කියලා. දැන් අදත් යන්තම් අලු ගසා දාලා යන්තම් ගොඩ එනකොට කියනවා නෑ මේ එළියෙන් පේන එක නෙමෙයි යටින් පේන්නේ. යටින් පේන එක නෙමෙයි එළියෙන් පේන්නේ කියනවා. ඒ නිසා අපේ රටේ මිනිස්සු දන්නවා ඔය මොන කතා මොන සුරංගනා කතා කිව්වත් මිනිස්සුන්ට දැනන දෙයක් තියෙනවා. අද අපි කාටවත් දැනන දෙයක් තියෙනවා. ඒ තමයි මිනිස්සුන්ට පොලිමක් නෑ, මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෑ, මිනිස්සුන්ගේ සල්ලි තියෙනවා, මිනිස්සුන්ට කියලා බඩු ටික මිලදී ගන්න පුළුවන්. ගැටලු තියෙනවා, ප්‍රශ්න තියෙනවා. ඒවා අපි විසඳ ගන්න ඕනේ. හැබැයි ඒක මේ වෙලාවේ මේ දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. මේ දේශපාලනය කරලා තමන්ගේ ගොඩ වැඩි කරගන්න, තමන්ට බලය ගන්න උත්සාහ කරන වෙලාවක් නෙමෙයි. අද පැහැදිලිව තියෙනවා මේ 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 කරන නියෝග අනුව පැහැදිලිවම ආර්ථිකය විස්තීර්ණ කරනවා. සංකෝචනලා තිබ්බ ආර්ථිකය ඔය කියන විදිහට ආනයන භාණ්ඩ 286ක් අපි කෙනෙක් නවත්තලා තිනෝ. ඒ සියල්ල අද වෙනකොට අපි සියල්ල නවත්තලා ඒකට අවසර දීලා තියෙනවා. ඉතින් එහෙම වැළුවම මේ කාරණා මේ විවස්සාදායක මේ පාර්ලිමේන්තුව නොමග යවනවා. මේ රටේ ජනතාව මේ නොමග යවන්නේ. ඉතින් පැහැදිලිවම ඇයි අපි ඉල්ලීමක් කරනවා, ඇයි මේ තවදුරටත් දේශපාලනය කරන්නේ මේ වගේ අවස්ථාව? මොකද හේතුව මේ රටේ
තමිනිත්වක් කාලයක් තියෙන කරුණ.
මේ රටේ අපිට අපි වෙනදා පසු නොකරපු පෞගේ කාලේ පුරාවට අපි නොදකපු ආර්ථික තත්ත්වය පහුගිය කාලේ තිබ්බේ. හැබැයි ඒක අපි ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට යනවා දෙනකොට ඒ අපි නවත්තලා තිබ්බ බාණ්ඩ ඒ සියල්ල අපි අද වෙනකොට ඒ අවසර දීලා අපේ රටට ගේන්න ඒ අවශ්‍ය දායකත්වය ලබා දෙනවා. ඒ අදාළ අවසර දීම තුල පෙන්නුම් කරන්නේ යම් ආකාරයේ ආර්ථික වශයෙන් අපි යම් ස්ථාවර තත්ත්වයක ක්‍රමෙන් ක්‍රමෙන් ළඟා වෙනවා කියලා. ඒක අපි දේශපාලන පක්ෂ ભેදකින් තොරව අපි සිසුලුම දෙනා බොහොම කැමැත්තෙන් ඒ තත්ත්වය තුල ඉස්සරහට යන්නේ තමයි කල යුත්තේ. විශේෂයෙන්ම මේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන කතා කළා. සෞඛ්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් දිගින් දිගටම මේ රටේ විශාල භීතිකාවක් ලැබීම ඉතාමත් ගැටලුකාරී තත්ත්වයක්. යම් ශාස්ත්‍ර තුල අර්බුදයක් තියෙන පුළුවන්. හැබැයි ඒ අර්බුදයට එහාට ගිහිල්ලා ලක්ෂ ගණනක් අහිංසක මිනිස්සු අදිනකොට අපි කවුරුත් දන්නවා ඒ අවශ්‍ය ආරෝග්‍ය ශාලාවලට ගිහින් තමයි බෙහෙත් ගන්න. ඒ අයට ගිහිල්ලා පෞද්ගලික රෝහලට යන්න පුළුවන් කමක් නැහැ. හැබැයි එවැනි තත්ත්වයන් තුල රටේ අනීතික බියක් මතු කරලා අපි දන්නේ නැති දෙයක් මතු කරලා මේ රජයේ රෝහල් වලට යන්න එපා පෞද්ගලික රෝහල් වලටම යන්න කියන වගේ කාරණා මතු කිරීම ඉතාමත් අසාධාරණයි සහ ඉතාමත් අනවශ්‍ය ආකාරයේ ප්‍රකාශ හැටියට මේ අස්සය පැහැදිලිව මතක් කරන්න කැමතියි.
ගෞරවනීය සිටුතුමාට අද දින නියපත්‍රයේ විෂය අංක 1 අනුමත කිරීමට සභානායකතුමා ගරු සභානායකතුමා විෂයාංක 1 අනුමත කිරීම සභාවකෙංගද
ආයි
විෂයාංක 2 සභාවකෙංගද
ආයි
අද දින නියපත්‍රයේ විෂයාංක 3 ඉදිරිපත් කිරීමට ගරු වීරසිංහ මහත්මයා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම් සභාව හා සම්බන්ධ කරුණු විමර්ශනය කර ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එන්.ජී. පුංචේවා මහතා සභාපති එස්.බී. දිවාරත්න මහතා එම්.එම්. මොහොමඩ් මහතා කේ.පී.පී. පතිරණ මහතා සහ පී.එස්.එම්. චාල්ස් මහත්මිය යන අයගෙන් සදුම්ලත් මැතිවරණ කොමිසම් සභාව 2020 දෙසැම්බර් 3 දින පත් කරන ලද හේඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104(a)(3) ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිසම් සභාව පාර්ලිමේන්තුවට වගකිව යුතු හේඳ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා සංශෝධනයේ 34 ව්‍යවස්ථාව ප්‍රකාරව කොමිසම් සභාවේ සමාජිකයන් දුර දැරීම අවසන් කර අන්තර්කාලීන සමාජිකයන් ලෙස බලතල සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සිදු කිරීමෙන් සිටින හේඳ 2023 ජනවාරි 18 දින පළාත්පාල මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා කැඳවන ලද බව මැතිවරණ කොමිසම් සභාව විසින් ප්‍රකාශ කරන ලැබ ඇති හේඳ කොමිසම් සභාවේ සමාජිකයන් දෙදෙනෙකු විසින් මෙම ඡන්ද විමසීම 2023 මාර්තු 9 දිනට නියම කිරීමට තීරණය කර අනෙක් සමාජිකයන් තිදෙනාගේ එකඟතාවය ලබාගෙන ඇති බව ප්‍රකාශ කරන ලැබ ඇති හේඳ එවැනි මැතිවරණයක් ප්‍රවත්වීම සඳහා සපුරාලිය යුතු සියලුම පූර්ව කොන්දේසි සපුරා ඇති බවට කොමිසම් සභාව සෑහීමකට පත් වී තිබේද යන්න පිළිබඳව ප්‍රශ්නයක් ඇති හේඳ 2023 ජනවාරි 25 වන දින කොමිසම් සභාවේ සමාජික GSM චාල්ස් මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කරනු ලැබ ඇති හේඳ පළාත්පාල මැතිවරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව කොමිසම් සභාව රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීම දරන පාර්ලිමේන්තු වෙත වාර්තා කිරීමට අපොහොසත් වී ඇති හේයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවී තිබේ නම් ඒ පිළිබඳව විමර්ශනයක් කර ඒ සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ලබා දිය යුතු වන හේයින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම් සභාව හා සම්බන්ධ කරුණු විමර්ශනය කර ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ යුතුයයි මෙම පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර සිටි කථානායකයා විසින් කාරක සභාවේ සභාපතිරයා සහ සාමාජික මන්ත්‍රීවරුන් පත්කළ යුතු සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 විධිවිධාන ප්‍රකාරව කාරක සභාව සාමාජිකයන් මන්ත්‍රීවරුන් 7 සමන්විය යුතුය. එම කාරක සභාවට සියලු ඝනපූර්ණ නියම කර ගැනීමට ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කාරක සභාව විසින් අවශ්‍යයි තීරණය කරු ලබන පරිදි ඕනෑම තැනැත්තෙකු එම කාරක සභාවට ඉදිරියට කැඳවීමටද ඕනම ලියවිල්ලක් හෝ වාර්තාවක් ලබා දෙන ලෙසට ඕනෑම තැනැත්තෙකුට නියම කිරීමටද ඒකී සියලු සාක්ෂි ලිඛිතව හෝ වාචිකව ලබා ගැනීමටද කාරක සභාවේ සහාය පිණිස අදාළ ශේෂ්ත්‍රයෙන් විශේෂ දැනුමක් ඇති පුජ්‍යලයන්ගෙන් සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට සහ කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමටද පාර්ලිමේන්තුව කල්තබන ලැබුණු හෝ වාරාසන කරනු ලබන ලැබූ තීරණ රැස්වීම පවත්වාගෙන යාමටද බලය තිබිය යුතුය. කාරක සභාවේ වාර්තාව එහි පළමු රැස්වීමේ දින සිට මසක් කාලයක් හෝ පාර්ලිමේන්තුව විසින් දීර්ඝ කරනු ලබන එවැනි කාල පරිච්ඡේදයක් ඇතුළතදී පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ යුතුයයි යෝජනා කරමු.
යෝජනා විස්තර කරන්න. ගරු මංජුල වර්ණ කුමාර මහතුම.
යෝජනා කර යෝජනාව මාස්තිර කරනවා.
ගරු කැන්ත කරුණාතිලක මහතුම.
අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒ නිසා අපි මේක සම්මත කිරීමට පෙර විවාදයක් ලබා දෙන නිසා ඉල්ලීමක් කරනවා.
ගරු සභානායක
ඩිපුටි ස්පීකර්
හොඳයි. හකීම් මහතුම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පිහිටුවීම කියන්නේ පාරදූර කාර්යභාරය වැඩක්. ඒක ඇත්ත වශයෙන්ම කරනවා නම් ජාතික වැදගත්කමෙන් යුත් ප්‍රශ්නයකට විසඳුම් සෙවීම පිණිස තමයි මෙවැනි තේරීම් කාරක සභා පිහිටුවන්නේ. කිසි විටක ආණ්ඩු පක්ෂයට බහුතරයක් තියෙන පලියට තමන්ට වුමනා පරිදි තේරීම් කාරක සභා තමන්ගේ ආත්මාර්ථකාමී වුමනාවන් ඉටු කර ගැනීම සඳහා හෝ ඊට වඩා භයානකයි මෙවැනි තේරීම් කාරක සභා හරහා අපේ අධිකරණ පද්ධතියට බලපෑම් කිරීමට පවා මේකේ චේතනා තියෙන බව අපිට පෙනියනවා. එබැවින් මේක ඉතාම වැරදි ක්‍රියාදාමයක්. මෙවැනි දෙයකට අවතීර්ණ වෙන්න පෙර අපි ඉතාම බැගෑපත්ව ඉල්ලීමක් කරනවා අපේ from the chief whip of the government that at least give us a chance to debate this issue. Thereafter you, if you want, go ahead and because this is a very very serious matter. Because I have really studied this. I was not there at the party leaders meeting. At the party leaders meeting there had been some crosstalk about the issue. There had been some serious objections. But this is an unprecedented issue. You cannot, for your own parochial purposes, set up a select committee. And much worse, the select committee, through the select committee process, you are trying to intimidate the administration of justice in this country and also intimidate members of independent commissions. This cannot be allowed. Therefore, I make a fervent appeal, at least give us a chance to debate this issue because you have the majority. You can go ahead and do whatever you want. But at least let us record our concerns properly in a properly argued debate in the chamber. So please agree for that. Thereafter, you can go ahead and do whatever you want. One second, what I can say is, this motion has been in the agenda for last more than 5 months, right? It's not suddenly they brought this motion in the House. But yesterday at the business committee and the leaders meeting, we decided to include in the agenda today, right? So then further we had a discussion. If you go to the minutes, then you can see what we have discussed yesterday at the leaders meeting. So now, our honourable member table this, move this motion, and the seconded by another member who the signatory of the same motion out of 14. So then the speaker can, according to the standing order, speaker can appoint the select committee, right? So then we discussed yesterday how we are going to have a debate in a future date.
හොඳයි. ගරු විජිතේ රත්නතුම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අප්‍රේල් මාසේ 25 වෙනිදා පවත්වන්න තිබිච්ච ඡන්දය
දින නියමයක් නැතුව කල් දාලා තියෙන්නේ. දැන් මේ කාලේ කියන්නේ මැතිවරණයක් තියෙන කාලයක්. මැතිවරණයක් පවත්වන කාලයක් තීන්දුව කළා තියෙද්දී මැතිවරණ කොමිසම මේ පාර්ලිමේන්තුවේ සිලෙක් කමිටියට ගෙනල්ලා ප්‍රශ්න කරන එක කිසිසේත්ම යුක්ති සහගත සාධාරණ නැහැ. දෙවෙනි කාරණාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මැතිවරණයේ කල් දැමීම පිළිබඳව දැනටමත් උසාවියේ නඩු කීපයක් විභාග වෙමින් පවතී. තුරු උසාවි නඩු කීපයක් විභාගයෙන් පවතින වේලාවකදී මේ වගේ සිලෙක් කමිටියක් පවත්වන එක කපත් කරන එක කිසිසේත්ම නීත්‍යානුකූල සාධාරණ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රධාන කරුණු දෙකත් එක්ක මේ සිලෙක් කමිටිය පත් කරන එකට අපි විරුද්ධයි. ඒ වගේම මේකට අපි කවුරුවත් සම්බන්ධ වෙන්නෙත් නැහැ. අපි අපේ පක්ෂ නියෝජනය කරලා ඒ වගේම කරු නියෝජ්‍ය කතානායකතුමනි තා පැහැදිලිව ඉල්ලනවා මේ වැරදි පූර්වාදර්ශي දෙන්න එපා. ස්වාධීන කොමිෂන් සභාව ස්ථාපිත කරන්නෙම ඒ කොමිෂන් සභාවවලට ස්වාධීනව කටයුතු පවත්වගෙන යන්න. පාර්ලිමේන්තුවේ අපි ඇඟිලි ගැහි මැදිහත් වීම කරොත් ඒකට බලපෑමක් වෙනවා. ඒ නිසා වහාම මේ යෝජනාව සම්මත වෙන්න අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරමින්
යෝජනාව විස්තර වෙලා තියෙනවා.
නැත්නම් ඒකට ඉඩ දෙන්න එපා කියන එක ඔබතුමාගෙන් ඉල්ලා
සිටිනවා. බාමිස්සතේ. කරු ලංසමතුමා.
නියෝජක ආරක්ෂක සභාපතිතුමනි දැන් මේ තේරින් ආරක්ෂකව පත් කරන්න කියන්නේ ඇයි? ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීනව කටයුතු නොකිරීම. මොකද සමාජිකව 5 දිනක් ඉද්දී දෙන්නේ ක්ලැස් වෙලා තීන්දුව කරනවා, අනිත් 3 දෙනාත් එකඟ වුණා කියලා. අනිත් 3 දෙනා පෑදලිව කියලා තිනවා ඒගොල්ලෝ සහභාගී වුණ නැහැ, ඒගොල්ලෝ අත්සන්කලේ නැහැ කියලා. එහෙමනම් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩ කරලා තිනවා. ඒ නිසා මේ ප්‍රජා අපි මේ මැතිවරණ තියන්න එපා කියන්නේ නැහනේ. අපි කියන්නේ මේ ස්වාධීන මැතිවරණ කොමිෂම ස්වාධීනව කටයුතු කරලා නැහැ. ඒ නිසා ඒ අයට පිළිබඳව මේක විභාග කරන්න ඕනේ කියන එක තමයි අපි කියන්නේ. මොකද මේ පාර්ලිමේන්තුව ඡන්දෙ තියන්න කියපු ශ්‍රේෂ්ඨාධිකරණයේ නිෂ්කාරවරු වරප්‍රසාද කමිටියට ගෙනාවා. ඡන්දෙ තියන්න කියපු මැතිවරණ කොමිසමේ නිලධාරීන් වරප්‍රසාද කමිටියට ගෙනවා. මොකද මේක සම්පූර්ණයෙන්ම අධිකරණයට බලපෑම් කරන්න ගෙනාපු යෝජනාවක්.
හරි, බොහොම ඉස්සෙල්ලා කරා.
ඒක සාමාන්‍ය නියෝගවලට විරුද්ධයි. මොකද එතකොට ජනාධිපති කාරණා.
හරි, බොහොම ඉස්සෙල්ලා මේ ගරු මන්තුමා, දැන් මේ යෝජනාව ස්ථිර කළා ඉවරයි. ඒ නිසා බොහොම ස්තුතියි. සභාව කල් තැබීම කරු සභානායකතුමා. සභානායකතුමා සභාව කල් තැබීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
Honorable Speaker, thank you very much. I am trying to bring your attention to this issue. Now already there is another select committee that you set up to look into the economic collapse that happened in this country, and the opposition has already refused to participate. This is a very, very serious precedent. Never before have such things happened. This is opposition trying to boycott a select committee, and you want to have a select committee comprised of only government members. Is a very, very unethical and politically damaging issue for the entire country. Don't repeatedly do such things. That is why we are asking you, right? Don't have a prospect of another select committee being boycotted by the opposition. So let us, if you want to have the cooperation of the opposition, give them a chance to be heard, right? Don't try to bulldoze just because you have the numbers in parliament. These numbers have all been discredited already.
Harsana Mantuma.
Karu Yoja Kathanayakathumani, then me attatama varaprasada kadavela tiyenne මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය නොපැවැත්වීම නිසා. අපි අයවැයක් ඉදිරිපත් කරලා ඉලෙක්ෂන් කමිෂන් එකට මුදල් පාස් කරලා අද ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා ඡන්දේ කල් දාන ඡන්දයක් නැහැ කියලා.
කොහොමද සිතේ ඔබතුමා?
ඉතින් කරුණාත්
ලංසමෙන්තුමා. ගරු මන්තුමා මේකේ
ඔබතුමා නියෝජ්‍ය සභාපතිතුමනි ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ගරු රාව් ෆකි මැමතුමා කිව්වා තේරිංකාරක් සභාව ආණ්ඩු පක්ෂය විතරක් ඉඳලා කරලා නැහැ කියලා. හැබැයි මම මතක් කරන්න කැමති ගරු රාව් ෆකි මැමතුමාට පාස්කු ප්‍රාරේසි පිළිබඳව තේරිංකාරක් සභාව දැම්මම අපි අයින් වුණාම ආණ්ඩු පක්ෂය විතරයි කළේ. ඒ නිසා ඒක මතක් කරන්න කැමති මේ
අවස්ථාවේ. ගරු ආණ්ඩු පක්ෂය නායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතන වැරදි මතයක් රටට ගොඩනගන්න හදනවා මේ අධිකරණයට බලපෑම් කරන්න මේ කාරණාව ඉදිරිපත් කරනවායි කියන කාරණාව. එහෙම කිසිම දෙයක් මේ යෝජනාවට අදාළ නැහැ. ඒ වගේම රටේ බංකොලොත්භාවය පිළිබඳ සුවබලෙන්න කමිටුවක් පත් කරන්නේ මේ පෞගිය කාල සීමා වෙච්ච දේවල්. අර නිමල් සැමතුමා කිව්වා වගේ පාස්කු ප්‍රහාරයේ කමිටුව පත් කරපුවාම එදා චෝදනාව හකිම් මැමතුමාට තිබුණා. හැබැයි එතුමා එකේ ඉතිහ සභාපතිල නොන අබට්ටම් තරා ගන්න එපා. ඔබතුමාට මම ආදරෙන් කියන්නේ, මම මේ කියන්න හදන්නේ උත්සාහ කරන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න. ඒකින්ද කතා නියෝජ්‍ය කතානායකතුමනි, එතකොට එව්වත් මේ බංකොලොත් බාවට බලපෑවද කියලා කතකොට එතුමල්ලව සභාපති ධූරය කරන්න බෑ. ඒකින්ද කමිටුව පත් කළා තියෙන එක කතානායකතුමා කටයුතු කළා තියෙනවා. මේ වෙලාවේදී න්‍යාය පත්‍රයට කටයුතු කරමු නියෝජ්‍ය කතානායකතුමනි, නැත්නම් අපිට කාලයක්
පිළිබඳව කාලය අවසන් වෙලා තියෙනවා. සභාව කල් දෙවීම කර සභානායකතුමා. සභානායකතුමාට අවස්ථාව දීලා තියෙනවා. සභාව කල් දෙමින් සභානායකතුමා.
ගරු කතානායකතුමනි, මයිකේ ගන්න. ඔබතුමා කරන්නේ ඔබතුමා ගොඩ දෙමු මුංගවම හප්පන්න බලන්න. ඒගොල්ලන්ට කතා කරමු.
අනුර කුමාර දිසානායකතුමා.
ඔව් ගරු.
ගරු මේ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු සභානායකතුමා,
පාර්ලිමේන්තුව කිසිම න්‍යාය පත්‍රයකට යන්නේ නැත්නම් ඒක මෙහෙවීමේ බලය කතානායකතුමාට තියෙනවා. මම මේ කියන්න හදන්නේ
ගරු මේ අනුර දිසානායකතුමා
මේ යෝජනාව
අනුර දිසානායකතුමා පොඩ්ඩක් මේ ගරු සභානායකතුමනි, 1:30 වෙනකොට මේ කටයුතු ආරම්භ කරන්න නිශ්චිතව න්‍යාය පත්‍ර සලස්වලා තියෙනවා. දැන් 1:29 වෙලා, එහෙනම් විනාඩියෙන් අවසන් කරන්න. හරි අනුර කුමාර දිසාන වැඩිපුර කාලය ලබා
දෙන්නේ
සභාව එකඟද? විනාඩි 5කට කාලය දී කරන්න.
එකයි.
විනාඩි 5ක් සඳහා කාලය
දී. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ තේරීංකාර සභාවේ යෝජනාව තිබෙන්නේ මැතිවරණ ස්වාධීන කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කරලා තියෙනවා කියලා තමයි මේ තේරීංකාර සභාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ මැතිවරණ ඉතිහාසයේ තිබෙන ඉතාමත් කළු කැත ඉතිහාසයක්. ඒ නිසා යම් ප්‍රමාණයකට හෝ මේ මැතිවරණ ස්වාධීන කිරීමේ අරමුණෙන් තමයි මේ මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවුන් ලැබුවේ. දැන් එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මැතිවරණ ප්‍රකාශයට පත් කරලා තිබෙන වෙලාවක්. ඒත් අපේ රටේ මැතිවරණ පැවැත්වීම පිළිබඳව ඊට අවශ්‍ය නියාමන, ඒ ක්‍රියාමාර්ග සියල්ල මැතිවරණ කොමිෂන් සභාවට අද බලයක් ලෙස පැවරලා තිබෙනවා. හැබැයි මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ පැවැත්වීම සඳහා බලයක් ලැබිලා තිබෙන වෙලාවක, මැතිවරණ ප්‍රකාශයට පත් කරලා තිබෙන වෙලාවක, එම මැතිවරණ කොමිසම තේරීංකාර සභාවක් කරා විමර්ශන ලක් කිරීම කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයක් නෙවෙයි. එය ඉතා පැහැදිලිව මැතිවරණ කොමිසම වෙත ලබා දී තිබෙන ස්වාධීනත්වයට අනිසි පාර්ලිමේන්තුවේ බලය උපයෝග කර ගැනීමක් එක. දෙවනි කරුණ, දැන් බයද කියලා ඇහුවා විපක්ෂේ. නෑ, බය තමුන් වහන්සේලා. ආණ්ඩුව ඉතින් ඡන්දේ තියන්න ඕන. මොකද දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධිකරණේ නඩු දෙකක් විභාගයට ලක් වෙමින් තිබෙනවා. ඒ නඩු දෙකේ පදනම තමයි මැතිවරණ කොමිෂන් සභාව නිසි පරිදි මැතිවරණ පැවැත්වීමට අසමත් වීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් සහ තවත් ආයතන ගණනාවක් චූදිතයන් බවට පත් කරලා අධිකරණේ නඩුවක් විභාගයට ලක් වෙමින් තිබෙනවා. දැන් එළබෙන 24 වෙනිදා මැතිවරණ කොමිෂන් සභාව අධිකරණයට කරුණු ඉදිරිපත් කළ යුතුව තිබෙනවා මැතිවරණ පැවැත්වීමට අසමත් වෙන්න කියලා. එවැනි නඩුවක් තියෙන වෙලාවක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නඩුවක් තිබෙමින් මැතිවරණ කල් තැබීම සඳහා වග උත්තරකරුවන් බවට කොමිසම පත් කරලා තිබියදී නැවත පාර්ලිමේන්තුවට කැඳවීම, ඔවුන් අධිකරණයට විචි වාචකයක් බැඳීමට නියමිතව තිබියදී පාර්ලිමේන්තුව වරහා එම බලපෑම සිදු කිරීම යුක්ති සහගත නැහැ. ඒ නිසා මෙතන ඉන්න මන්ත්‍රීවරු ගැන මට විවාදයක් නැහැ. මොකද ජනාධිපතිවරයා ඉතා පැහැදිලි ලෙස නියෝගයක් ලබා දී තිබෙනවා. ඔව් විවිධ උත්සාහයන් දැරුව ඔබට මතක ඇති. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශර ලේකම්වරය උපයෝග කරගත්තා. කැබිනට් මණ්ඩල ලේකම්වරය උපයෝග කරගත්තා. ඇමතිවරු කොමිසම කැඳෙව්වා. මුද්‍රණාලේ මුද්‍රණාලේ අධිපති ඉවත් කරා. භාණ්ඩාගාර ලේකම්ට නියෝග කරා. කැබිනට් මණ්ඩලයේ තීන්දුව ගත්තා. ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයා ජනමතයට මුහුණ නොදී පලා යන්න දරන උත්සාහයක් තිබෙනවා. දැන් අධිකරණයේ අද විභාගයට ලක් වෙමින් තිබෙන්නේ අධිකරණයේ ඒ තිබෙන ක්‍රියාමාර්ගයට යම් ප්‍රමාණයකට බලපෑමක් අරමුණෙන් තමයි මේ සභාව පිටවන්න උත්සාහ කරන්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දිනන්නේ කවුද, පරදින්නේ කවුද, බය නැත්තේ කවුද, ඒවා වෙනම කතා. හැබැයි මැතිවරණ ප්‍රකාශයට පත් කළා තිබියදී, ඒ මැතිවරණ පිළිබඳ නඩුවක් අධිකරණ විභාගයට ලක් වෙලා තිබියදී, ස්වාධීන යාන්ත්‍රණයක් ඕන කියලා මේ රටේ විශාල මතයක් තිබුණු අවස්ථාවක මේ කොමිසම් සභාව පාර්ලිමේන්තුවට කැඳවීම සඳහා දරන මේ ප්‍රයත්න නතර කළ යුතුයි. ගරු සභානායකතුමාගේ මම කියන්නේ මේ ප්‍රයත්න නතර කරන්න ඕන. දැන් මේ මොකද හදන්නේ? මැතිවරණ කොමිසම් සභාව පාර්ලිමේන්තුවට කැඳවීම
අවසාන විනීතව හත්තන් රාජකාරණ
මේ ඡන්දේ පැවැත්වීම සඳහා
නැවත බොහොම ස්තුතියි.
විනාඩියෙන් අවසන් කරන්න
අවස්ථාව මටත් ලබා දෙන්න නියෝජ්‍ය කතානායකතුමනි. ඉතා පැහැදිලිවම මේ වරප්‍රසාද කඩවෙලා සිටින්නේ මේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මේ මැතිවරණය නොපවත්වන්න කැමැත ප්‍රකාශ කරලා තියෙන කණ්ඩායමට නෙමෙයි. මේ රටේ සමස්ත මිලියන 22ක ජනතාවගේ
වරප්‍රසාදයක ඉදිරියේදී සාකච්ඡා බොහොම ඉස්සෙල්ලා කර සභානායකතුමා සභාව කල් තැබීම.
ඔව් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාම පැහැදිලිව නායක රැස්වීමේදී ඊයේ පැහැදිලි කළා දුන්නා අන්ප ව්‍යවස්ථාවේ හතර ඈන්න යටතේ කිසිදු ආකාරයකින් අධිකරණ ක්‍රියාදාමයක්
නැහැ. ගරුමන්තෝ විනාඩි 5 දුන්නේ කාලය දික් කරන්න හැමෝටම එක්කෙනෙකුට
නෑ වෙන්නේ නැහැ කියලා. එදා කිසිදු ආකාරයකින් අධිකරණ ක්‍රියාදාමයකට මැදිහත් වීම සඳහා මෙවැනි කමිටුවක් පිහිටවීමක් සිදුවන්නේ නැහැ. හුදෙක් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදහ බලතල සම්බන්ධයෙන් පමණයි ඒක විදිහට පැහැදිලිව ආණ්ඩු ව්‍යවස්ථාවේ හතර ඈන්න යටතේ තිබෙනවා ඒ ප්‍රකාශ කරමින්.